අමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස පින්වත්නි දැන් පසුගිය දවස් තුනක් තුල මේ පින්වතුන්ට ආනපාන සති සමාධියේ පිහිටා කටයුතු කරන්න ඕනම ඉරියව්වකදී ඕනම ක්‍රියාකාරකමක් කරනකොට අර වැරදි දේ වැරදි අරමුණ හිටෙන් ඉවත් කළා ඒ වෙනුවට යහපත් අරමුණ ගන්න ක්‍රමයක් පැහැදිලිව පිරිසිදුව කියා දුන්නා ත්‍රිපිටකයට අනුව. අද අපි බලාපොරොත්තු වෙන්නේ මේ ආනපාන සති සමාධිය වැඩෙන බුද්ධ දේශනාවේ තියෙන තවත් ඉතාම වැදගත් සූත්‍රයක් දස සංයෝජන ඉවත් කරන්න උපකාර වන ආකාරයට භාවිතා කරන්නට සුදුසුසේ ඉදිරිපත් කළ සූත්‍රයක් තියෙනවා. මේක ප්‍රායෝගිකවම ආනපාන සති සමාධිය වැඩෙන සූත්‍රයක්. මේ සූත්‍රය තමා ගිරිමානන්ද සූත්‍රය. ගිරිමානන්ද සූත්‍රයත් බුදුහාමුදුරුවෝ ජේතවනාරාමේ වැඩවාසය කරන කාලේ සැවැත් නුවර දේශනා කරපු සූත්‍රයක්. ඒකං සමයං භගවා සාවත්‍යං විහරති ජේතවනේ අනාථ පිණ්ඩිකස්ස ආරාමේ තේනකෝ පන සමේන ආයස්මා ගිරිමානන්දෝ ආබාධිකෝ හෝති දුක්ඛිතෝ බාල්හ ගිලානු අතකෝ ආයස්මා ආනන්දෝ යේන භගවා තේන උපසංගමි උපසංගමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදි ඒකමන්තං නිසින්නෝකෝ ආයස්මා ආනන්දෝ භගවන්තං එතද වූච ආයස්මා බන්තේ ගිරිමානන්දෝ ආබාධිකෝ හෝති දුක්ඛිතෝ බාල්හ ගිලානු සාදු බන්තේ භගවා ඒනායස්මා ගිරිමානන්දෝ තේන උපසංගමි මතු අනුකම්පං උපාදායාති සචේකෝත්වං ආනන්ද ගිරිමානන්දස්ස බික්කුණෝ දස සංඥා භාසීයාසි තානංකෝ පනීතං විජ්ජති යං ගිරිමානන්දස්ස බික්කුණෝ දස සංඥා සුත්වා සෝ ආබාධෝ තානසෝ පටිපස්සම්බය්‍ය බිය. දැන් මේක තමා මේ ගිරිමානන්ද සූත්‍රයේ ආරම්භයේ තියෙන්නේ. දැන් මේකට අපි සම්මතයෙන් ගිරිමානන්ද සූත්‍රය කියවන අයත් භාවිතා කරන අයත් කියන්නේ සම්මතයෙන් එදා ගිරිමානන්ද කියලා හාමුදුරු නමක් ඇඳෙන් නැකිටින්නවත් බැරුව දුක්ඛිතව බාලව ගිලානව ලෙඩ රෝග හැදිලා බොහොම ආබාධයෙන් යුක්තව හිටියා. මේක ආනන්ද හාමුදුරුව බුදුහාමුදුරුව ගාවට ගිහිල්ලා කිව්වා, මේ මෙහෙම හාමුදුරු නමකට බොහොම අසරණව අනාථව ලෙඩ රෝගයෙන් ඉන්නවා, දුකෙන් ඒ හාමුදුරුවන්ට බේතක් කියන්න කියලා. ඒ ගමන බුදුහාමුදුරුව මේ දස සංඥා උග්ගහෙත්ව භාසීයාසි භාවිතයට ගන්න කියා දුන්නා. මේක තමා අපි දන්නා අහලා තියෙන සම්මත සම්ප්‍රදායෙන් තේරුම. නමුත් මේක කියලා තියෙනවා සජේකෝත්වං ආනන්ද ඉරිමානන්දස්ස බික්කුණු දස සංඥා භාසීයාසි තානංකෝ පනේතං විද්‍යති යං ගිරිමානන්දස්ස බික්කුණෝ දස සංඥා සුද්වා සෝ ආබාධෝ තාන සෝ පටිප්පසම්බිය යං ගිරිමානන්දස්ස. මෙතන තියෙනවා මේ ගිරිමානන්දි කියන්නේ වචන තුනක්. ගිරි කියන්නේ කන්ද, පංචස්කන්ධය. මා කියන්නේ මිදී නිදහස් විය යුතු පංචස්කන්ධය. නන්දි රාගසහගතව කැමැත්තෙන්ම උපාදානය කරගෙන කටයුතු කරන යමෙක් ඉන්නවද, ඒ පුද්ගලයාට මාගදී භාෂාවෙන් මේ අර්ථවත් වචන තුනකින් හැඳින්නවා. ඒ නිසා මේ බුද්ධ දේශනාවේ මේ කියපු නම් වල තියෙනවා අපිට නොපෙනෙන ගැඹුරු අර්ථයක්. ගිරි කියන්නේ පංචස්කන්ධය, කන්ද. මා කියන්නේ මිදි නිදහස් විය යුතු. නන්දි කියන්නේ නන්දි රාග සහගතා කියන්නේ කැමැත්තෙන්ම උපාදානය කරගෙන කටයුතු කරන පුද්ගලයෙක්. මේ මිදි නිදහස් විය යුතු දුක්ඛන්ෙන් මිදෙන්නට බැරුව මිදෙන්න කටයුතු නොකර ඒක පංචස්කන්ධයම කැමැත්තෙන් උපාදානය කරගෙන කටයුතු කරන පුද්ගලයෙකුට කිව්වා ගිරිමානන්දි කියලා. ඒ නිසා මේ සූත්‍රය දේශනා කළේ විජ්ජති යං ගිරිමානන්දස්ස භික්ඛුනෝ. එක්කෙනෙකුට නෙමෙයි, මේ පංචස්කන්ධයෙන් මිදී නිදහස් වෙන්නට කටයුතු නොකර ඒ පංචස්කන්ධය කැමැත්තෙන්ම උපාදානය කරගෙන කටයුතු කරන හැම පුතග්ජන පුද්ගලයෙක්ම දුක්ඛිතෝ බාලෝ ගිලානෝ ආබාධිතෝ. ඒ අනුව ඒ සියලු දෙනා ගිරිමානන්දලා. ඉතින් ඒක නිසා බුදුහාමුදුරුව මේ දස සංඥා භාසීයාසි කියන භාවිතා කරන්න කිව්වේ, උග්ගහෙත්වා ඉගෙනගෙන අනුගමනය කරන්න කිව්වේ මේ පංචස්කන්ධය නැමැති දුක්ඛන්ධෙන් මිදී නිදහස් වෙනවා වෙනුවට කැමැත්තෙන්ම ඒක උපාදානය කරගෙන කටයුතු කරන සියලු අය මේ දුක්ඛිත බාල ගිලාන ආබාධ වූ පුද්ගලයෝ. කොයි වෙලාවේ හෝ ඒ පංචස්කන්ධය උපාදානය කරගත්තා නම් අර දුක්ඛිත බාල ගිලාන ආබාධ තත්වයටපත් වෙනවා. ඒ නිසා මේ බුද්ධ මන්ත්‍රය, මේ දස සංඥා, මේ ගිරිමානන්ද සූත්‍රය බුදුහාමුදුරුව ඉදිරිපත් කළේ එක පුද්ගලයෙකුට නෙමේ, සියලුම සංසාර රෝගයෙන් පෙළෙන පෘථග්ජන පුද්ගලයන්ට ඉදිරිපත් කළේ සංසාර රෝගයෙන් සදහටම මිදි නිදහස් වෙන්න. මේ බේත අද්දුටුයි සත්තයි, නියම ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් බේත. ඉතින් ඒ නිසා මේක කල්පනා කරන්න ඕන හැම කෙනෙක්ම මේ දස සංඥා ඉදිරිපත් කළේ එක්කෙනෙකුට දෙන්නෙකුට නෙමෙයි මුළු මේ පංචස්කන්ධය උපාදානය කරගෙන ඒකෙන් මිදී නිදහස් වෙන්නට මගක් නොදැන ඒක කැමැත්තෙන්ම ප්‍රියමනාප භවෙන්ම උපාදානය කරගෙන සිටින කටයුතු කරන සියලුම දුක්ඛිත බාලගිලාන ආබාධ පුද්ගලයන්ටයි පෘථග්ජන පුද්ගලයන්ටයි. ඉතින් ඒක නිසා මේ දස්ස සංඥා අපි ඔය සම්මතයෙන් සම්ප්‍රදායෙන් කියන්න වගේ එක්කෙනෙකුට දේශනා කරපු දෙයක් නෙමේ. එදා අතීතයේත් අද වර්තමානයේත් හෙට අනාගතයේත් යම් කිසි කෙනෙක් පංචස්කන්ධය උපාදානය කරගෙන එයි මිදෙන්නට නොදැන අර කටයුතු කරනවා නම් ඒ සියලු දෙනාට උරුම වෙන්නේ මේ දුක්ඛිත බාල්හ ගිලාන ආබාධ තත්වය. ඉතින් ඒක නිසා මේක සංසාර රෝගයක්. මේක හැම පෘථග්ජන පුද්ගලයෙකුටම හැදෙන රෝගයක්. ඒ නිසා මේ බුද්ධ මන්ත්‍රය මේ දස සංඥා සෑම කෙනෙකුටම ගැලපෙනවා. ඒ දුකින් බාල්හ ගිලාන භාවයෙන් ආබාධිත භවෙන් දුක්ඛිත භවෙන් මිදී නිදහස් වෙන්න නම් මේ පංචස්කන්ධයෙන් මිදී නිදහස් විය යුතුයි. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. මේක බාසෙයාසි බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. භික්ඛුනෝ දස සංඥා බාසෙයාසි මේක භාවිතයට ගන්න කිව්වේ. භාවිතයට ගන්න හැටි යමෙක් තේරුම් ගන්න ඕන. ඉතින් ඒක නිසා මේ සංඥා නිකන් ගිරව් වගේ කියවගෙන අනිත්‍ය සංඥා, අනත් සංඥා, සුභ සංඥා, ආදීනව සංඥා, පහන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා, සබ්බ ලෝකේ අනබිරත සංඥා, සබ්බ සංකාරයේසු අනිච්ච සංඥා, අනපාන සති, මෙහෙම කිව්වට හරියන්නේ නැහැ. මේක බුද්ධ මන්ත්‍රණයක්. මේක භාවිතයට ගන්න තේරුම් ගන්න ඕනේ. මේක අනතිවත්තනට්ටේන භාවනාවක් හැටියට භාවනා කරන්න ඕනේ. යුගනද්ද භාවනාවක් හැටියට භාවිතයට ගන්න ඕනේ. දැන් මෙතන මේ කියලා තියෙන වචන අනිච්ච සංඥා, අනත්ත සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා, පහාන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා, සබ්බ ලෝකේ අනබිරත සංඥා, සබ්බ සංකාරයේසු අනිච්ච සංඥා සියල්ලම මාගදී බුද්ධ භාෂිතේ පද. මේ මාගදී භාෂාවේ බුද්ධ භාෂිතේ පදවැල් අපි තේරුම් ගන්න ඕන. මේක අර මාගදී භාෂාව මේ පැත්තින්නම් මේ පැත්තට සියලු ආර්ය භාෂා කියවිය යුත්තේ හෝ ලිවිය යුත්තේ. ඒ නිසා මෙතන සංඥාවේ අනිච්ච අනුපස්සනා කරලා නිච්ච සංඥාව පජහති කරන්න ඕන. දැන් අපිට අපි අර පංචස්කන්ධයම උපාදානය කරගන්නේ රූපං නිච්ච, රූපය නිච්චසේ, වේදනාව නිච්චසේ, සංඥාව නිච්චසේ, සංකාරය නිච්චසේ සලකන නිසයි, දකින නිසයි, ක්‍රියා කරන නිසයි, කටයුතු කරන නිසයි. ඒ නිච්චසේ සුඛසේ අත්තසේ කටයුතු කරන තාක්කල් එක විපරිණාමයට පත් වෙනවා. යද නිච්ඡං තං දුක්ඛං, කෙලවර වෙන්නේ දුකෙන්. ඒක නිසා මේ සංඥාවේ අනිච්ච අනුපස්සනා කරලා ඒ සංඥාවේ නිච්ච බව අර රූපෙහි නිච්ච බව, වේදනාවේ නිච්ච බව, සංඥාවේ නිච්ච බව, සංකාරයේ නිච්ච බව හිතෙන් ප්‍රහාණය කරන්න, ඉවත් කරන්න, අයින් කරන්න ඕන. එහෙම නැත්නම් මේක අර යුගනද්ද වශයෙන් ආනපාන සති සමාධිය වැඩිමමයි මේ එක එක පේලියේ තියෙන්නේ. ඒ නිසා සංඥාවේ අනිච්ච අනුපස්සනා කරලා සංඥාවේ නිච්ච බව, සුඛ බව, අර්ථ බව හිතෙන් ඉවත් කරන්න ඕන, පජහති කරන්න ඕන. නිච්ච බව, සුඛ බව, අර්ථ බව තියෙන තාක්කල් දුකට, ගිලාන භාවයට, පාලන භාවයට, දුක්ඛිත භාවයට පත් වෙනවා. මොකද මේක නිච්චසේ, සුඛසේ, අර්ථසේ පවත්වන්න, නවත්වන්න පුළුවන් දෙයක් ලෝකේ නැහැ. සබ්බේ මේ පියේහි මනාපේහි නානාභාවෝ විනාභාවෝ. එහෙම ධර්මතාවයක් තියෙන. විපරිණාමයටපත් වෙනවා. මේ විපරිණාමයටපත් වෙනදී අපි නිත්‍යසේ සුඛසේ, ඒ රූපය නිත්‍යයි, ඒ වේදනාව නිත්‍යයි, සංඥාව නිත්‍යයි, සංකාරය නිත්‍යයි, විඥානය නිත්‍යයි කියලා කටයුතු කරන තාක් කල් ඒක උපාදානය කරනවා. උපාදානය කරගත්ත තමන්ම අනාත වෙනවා. මොකද ඒ ආකාරයට, ඒ ස්වරූපයට, ඒ ස්වභාවයෙන් පවත්වන්න, නවත්වන්න බෑ. ඒ නිසා යම් කිසි කෙනෙක් මේ සංඥාවේ අනිච්ච අනුපස්සනා කරලා නිච්ච සංඥාව පජහති කරන්න පුළුවන් නම්, ප්‍රහාණය කරන්න, ඉවත් කරන්න, හිතෙන් අයින් කරන්න පුළුවන් නම් ආනපාන සති සමාධිය වැඩෙනවා. අර රූපං රූපේ නිච්චසේ සුඛසේ අර්ථසේ ගන්න, රූපං අනිච්චා, වේදනා අනිච්චා, සංඥා අනිච්චා, සංඛාර විඥාන අනිච්චා, තේරුම් ගන්නවා. ඒ වගේම සංඥාවේ අනත්ත බව අනුපස්සනා කරලා සංඥාවේ අත්ත බව, අස්මිමානය හිතෙන් ඉවත් කරන්න ඕන. එනිසා සංඥාවේ අනත්ත බව අනුපස්සනා කරන තාක් අත්ත බව හිතෙන් ඉවත් වෙන්නේ නැහැ. ඒ අනුව සංඥාවේ අනත්ත අනුපස්සනා කරලා අත්ත බව හිතෙන්, අත්ත සංඥාව, අස්මිමාන සංඥාව හිතෙන් ඉවත් කරන්න ඕන, පජහටි කරන්න ඕන. මේකයි මේ බාසෙහියාසි කියන භාවිතයට ගන්න ඉගෙන ගන්න ඕන. ඒ වගේම සංඥාවේ අසුභය අනුපස්සනා කරලා සුභ බව, සුන්දර බව හිතෙන් ඉවත් කරන්න ඕන. අර රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤා මේ සුභසේ, සුඛසේ, සුචිසේ දකින තාක්කල් ඒක උපාදානය කරගන්න, ඒක අල්ලගන්න, ඒක තමන් සන්තකයට ගන්නවා. ඒ නිසා සංඥාවේ අසුභය අනුපස්සනා කරලා අර සුභ බව හිතෙන් ප්‍රහාණය කරන්න ඕන. සුභ කියන්නේ සුන්දර බව. සොයන්න බයන්න සුභ, සුන්දර බව. සුන්දර කියන්නේ දර සුන් වුණාම ගින්දර ඇතුළට ගන්නවා. ඒ නිසා යම් කිසි කෙනෙක් අර සුභ නිමිත්තක්, සුන්දර නිමිත්තක්, රූපයක්, වේදනාවක්, සංඥාවක්, සංකාරාවක් ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන්, මනෙන් උපාදානය කරගන්නවා නම් ඒක අධ්‍යාත්මය තුළ, ඇතුළාන්තය තුළ දස ආකාර වූ ගින්නක් ඇති වෙන බව පැහැදිලිව තේරුම් ගන්න ඕන. ඒ අනුව මේ සංඥාවේ අසුභය අනුපස්සනා කරලා සුභ බව, සුන්දර බව ඉවත් කළාම අපේ හිතේ ගින්නක් ඇති වෙන්නේ නැහැ. ඒ ගින්න තමයි දුක්ඛිත, පාල, ගිලාන, ආබාධ සියලු දෙයට මුල් වෙන්නේ, හේතු වෙන්නේ. ඒ වගේම සංඥාවේ ආදීනව අනුපස්සනා කරලා ආස්වාදය හිතෙන් ඉවත් කරන්න ඕන. සංඥාවේ ආදීනව අනුපස්සනා කරලා අස්සාදං පජහති. ආස්වාදය තියෙන තාක්කල් ආදීනවය පේන්නේ නැහැ. නමුත් ඒ ආස්වාදය තමන්ගේ කැමැත්තට අනුව පවතින්නේ නැති නිසා එක නියත ධර්මයක් අර ආදීනව උරුම වෙනවා. ආදීනව කියන්නේ මේ සියලු දුක්වලට දුක්ඛිත බාල කිලාන සියලු දේ ආදීනව. ඊළඟට සංඥාව සංඥාවේ පහාණය ප්‍රහාණය කරලා ඉවත් කරලා අර උපාදානය හිතෙන් ඉවත් කරන්න පුළුවන්. සංඥා ප්‍රහාණය අනුපස්සනා කරලා අර සබ්බ උපදී හිතෙන් ඉවත් කරන්න පුළුවන්කම තියෙන්න ඕන. සංඥාවේ විරාගය අනුපස්සනා කරලා රාග සිටිවිල්ල සංඥාව හිතෙන් ප්‍රහාණය කරන්න පුළුවන් වෙන්න ඕන. සංඥාවේ නිරෝධය අනුපස්සනා කරලා රෝධ ගැසීම සංචේතනා පැවැත්වීම නවත්තන්න පුළුවන්කම තියෙන්න ඕන. ඒ වගේම සංඥාවේ අනබිරතය මෙනෙහි කළා අබිරතය හිතෙන් ඉවත් කරන්න පුළුවන්කම තියෙන්න ඕන. දැනගන්න ඕන. භාසීයාසි ඉගෙන ගන්න ඕන. ඒ වගේම සංඥාවේ අනිත්‍ය බව අනුපස්සනා කරලා සංඥාවේ නිත්‍ය බව සුඛ බව අත්ථ බව තුනම ඉවත් කරන්න දැනගන්න ඕන. ඉතින් ඒක නිසා මේ සංඥා නමයම තේරුම් අරගෙන මේ දස සංඥා මේකේ තේරුම ආනපාන සති සමාධිය වැඩි වීම. මෙතන තියෙනවා 10ක් 1 2 3 4 5 6 7 8 9 10. මේ දස සංඥාම වැඩිමේදී නිවැරදි ආකාරයට ධර්මය දැනගෙන මේක භාවිතයට ගන්න හැටි තේරුම් අරගෙන මේ දස සංඥා වැඩිමෙන් වෙන්නේ අර ආනපානසති සමාධිය යුගනද්ද හැටියට පූර්ණ වෙනවා වැඩිනවා. මෙතන තියෙනවා මෙත්තානුසති අසුභානුසති මරණානුසති බුද්ධානුසති හතරම. මේකත් තේරුම් ගන්න ඕන. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගත්තොත් මේ බුද්ධ මන්ත්‍රය තේරුම් ගත්තොත් මේ සංඥා 10 අපි අනුපස්සනා කළ යුත්තේ අර වැරදි දේ අනතිවත්ත නට්ටේන වැරදි දේ හිතෙන් ඉවත් කරන්න. අර කුණු කිලුටු කෙලස් දේ නිසායි දුක්ඛිත බාල ගිලාන ආබාධ තත්වයට කෙනෙක්පත් වෙන්නේ. ඉතින් ඒක නිසා සංඥාවේ අනිත්‍ය අනුපස්සනා කරලා නිත්‍ය බව හිතෙන් අයින් කරනවා. සංඥාවේ අනත්ත අනුපස්සනා කරලා අත්ථ බව හිතෙන් පජහති කරනවා. සංඥාවේ අසුභය අනුපස්සනා කරලා සුභ බව සුන්දර බව හිතෙන් අයින් කරනවා. සංඥාවේ ආදීනව අනුපස්සනා කරලා අස්සාදං පජහති ආස්වාදය හිතෙන් ඉවත් කරනවා. සංඥාව ප්‍රහාණය කරලා වැරදි සංඥාව උපාදානය හිතෙන් ඉවත් කරනවා. සබ්බූපති පජාති කරනවා. සංඥාවේ විරාගය අනුපස්සනා කරලා රාග සිටිවිල්ල හිතෙන් ඉවත් කරනවා. සංඥාව නිරෝධ අනුපස්සනා කරලා රෝධ ගැසීම අර සමුදය බිහි වෙන්නට මුල් වූ රෝධ ගැනීම සංචේතනා පැවැත්වීම හිතෙන් අයින් කරනවා. සංඥාවේ අනබිරතය අනුපස්සනා කරලා අබිරත සංඥා තුන ඉවත් කරනවා. ඒ වගේම සංඥාවේ අනිත්‍ය දුක්ඛ අනාත්ත අනුපස්සනා කරලා සබ්බ සංඛාරේසු ඉවත් කරනවා අර වැරදි දේවල්. මේ දස සංඥා නිවැරදි විදිහට භාෂයාසි භාවිතයට ගන්න නිකං කිව්වට ගිරව් වගේ මේ අනිත්‍ය සංඥා අනාත්ම සංඥා සුභ සංඥා මේක භාවිතයට ගැනීමක් නෙමේ, මේක ඔය ගිරව් වගේ කියවනම ඒකේ තේරුමක් නැහැ. මේ බුද්ධ දේශනාව බොහොම ගැඹුරුයි, මේක ප්‍රඥාවන්තයන්ට පමණයි මේක හරියට භාවිතයට ගන්න පුළුවන් වෙන්නේ. බුදුහාමුදුරුව එක පැත්තක් විතරයි කියලා තියෙන්නේ, අපි අනිත් පැත්ත තේරුම් ගත යුතුයි. තේරුම් ගත්තේ නැත්නම් අපි මේ මාර්ගය ආනපාන සති සමාධිය වඩන්න නිවැරදිව නොදන්නා අය. ඒක නිසා අපිට මේ දුක්ඛිත බාල ගිලාන ආබාධ භවෙන් මිදෙන්න නම් මේ දස සංඥා ආනපාන සති සමාධි හැටියට යුගනද්දව භාවිත කරන්න. භාසීයාසි කියලම මේක කියලා තියෙනවා. භාවිතයට ගන්න පුළුවන් වෙන්න ඕන ක්‍රමය දැනගන්න ඕන පිළිවෙත ආනපාන සති සමාධියමයි. මේ විදියට බුදුහාමුදුරුව මේ දස සංඥා විග්‍රහ කරලා භාවිතයට ගන්න කියලා, ඊළඟට මේ එක එක සංඥාවෙන් අපි ඉවත් කළ යුතු දේ ඊගාවට කියනවා. හැම එකක් ගැනම නැවත පොඩි විග්‍රහයක් කරනවා. කතමාචානන්ද අනිච්ච සංඥා. ඉදානන්ද බික්කු අරඤ්ඤගතවා රුකමූලගතවා සුඤ්ඤාගාරගතවා ඉති පටි සංචික්කති. රූපං අනිච්ඡං, වේදනා අනිච්ඡා, සංඥා අනිච්ඡා, සංඛාරා අනිච්ඡා, විඥානං අනිච්ඡා. මේ රූපය නිච්චසේ පවතින්නේ අනිච්ඡයි. මේ වේදනාව නිච්චසේ පවතින්නේ අනිච්ඡයි. මේ සංඥාව නිච්චසේ පවතින්නේ අනිච්ඡයි. මේ සංඛාරය නිච්චසේ පවතින්නේ අනිච්ඡයි. මේ පංචස්කන්ධයම තමන්ගේ කැමැත්ත අනුව නිච්ච ඉච්ච නිච්ච. හොඳට තේරුම් ගන්න ඕන මොකද්ද මේ නිච්ච ඉච්ච නිච්ච වෙලා. ඉච්ච කියන්නේ තමන්ගේ හිතේ ඇති වූ කැමැත්ත. ඒ කැමැත්ත නිච්ච වීම නිසායි අපි රූපයක් උපාදානය කරගන්නේ, වේදනාවක් උපාදානය කරගන්නේ, සංඥාවක් සංකාරයක් කරන්නේ, විඥානය උපදින්නේ. ඉතින් ඒක නිසා මේ ඉච්ඡ කියන වචනේ තේරුම් ගත්තේ නැත්නම් ඒ ඉච්ඡ තමන්ගේ කැමැත්ත, ඒකයි මේ නිච්ච වෙලා තියෙන්නේ තමන් තුළ, ඒකයි උපාදානය කරගත්තේ. ඉතින් ඒක නිසා මේ පංචස්කන්ධයම අපි උපාදානය කරගන්නේ අපේ හිතේ ඇති වූ අර කැමැත්ත ඉච්ඡට පටිච්ච වෙලා පටිච්ච නිච්ච වෙලා. මේ නිච්ච වූ නිසයි දුක බාල ආබාධ ගිලාන දුක්ඛිත සියලු දේට මුල. ඉතින් ඒක නිසා මේක පෘථග්ජන පුද්ගලයා දකින්නේ නිච්චසේ. නමුත් නිච්ච කියන එකේ විරුද්ධ වචනේ අනිච්ච. මේක නිච්චසේ පවත්තන්න නවත්තන්න බෑ. අපිට කැමතිසේ රිස්සසේ මනාපසේ කිසිම රූපයක් වේදනාවක් සංඥාවක් සංකාරයක් විඥානයක් පවතින්නේ නෑ කියන එක යථා පරිදි අවබෝධ කර ගැනීමයි රූපං අනිච්චා, වේදනා අනිච්චා, සංඥා අනිච්චා, සංකාරා අනිච්චා, විඥානං අනිච්චා. උපාදානය කරගන්නෙම මේ පංචස්කන්ධයම පෘථග්ජන පුද්ගලයා ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන නිච්චසේ සුඛසේ අත්තසේ එතන් මම ඒසෝ අමස්මි ඒසෝ මේ අත්තාති කියලා වැරදියට දකින නිසයි. මේ වැරදි දැක්ම තමන්ගේ හිතෙන් ඉවත් වෙනවා. මේ අනිත්‍ය අනුපස්සනා කරලා නිත්‍ය සංඥාව හිතෙන් ඉවත් කළා. ඒක දුකෙන් බාල ගිලාන භවෙන් මිදෙන්න මූලිකම අවශ්‍යතාවය. ඊළඟට කතමාචානන්ද අනත් සංඥා. ඉදානන්ද බිකු අරඤ්ඤගතවා රුක්මූලගතවා ශුඤ්ඤාගාරගතවා ත්‍රිපටි සංචික්කති චක්කුං අනත්තා රූපා අනත්තා සෝතං අනත්තා සද්ධා අනත්තා ගානං අනත්තා ගන්ධා අනත්තා ජීවා අනත්තා රසා අනත්තා කාය අනත්තා පොට්ටබ්බා අනත්තා මන අනත්තා ධම්මා අනත්තා. මේ අජ්ජත්තික බාහිර තමන්ගේ ඇහැ කන නාසය දිව කය මන හය එවගේම රූප ශබ්ද ගන්ධ සුවඳ රස සුව පහස ධම්ම ඒ ඇහැට කනට නාසයට දිවට කයට මනට අරමුණු වන අත්තසිය මමත්වයෙන් අත්තසිය ගන්නවා අස්මානය. නමුත් මේ කිසිම දෙයක් අර ඇහැට අරමුණු වන රූපය අත්තනේ අනත්තයි විපරිණාමයට පත් වෙනවා. ඒ වගේම කනට ඇහෙන ශබ්දය අත්ත නැ අනත්තයි විපරිණාමයට පත් වෙනවා. මේ අනත්තා කියන්නේ හොඳට තේරුම් ගන්න විපරිණාමයට පත් වෙනවා. මේ විපරිණාමයට පත් වෙනදී අපි අස්මිමානියෙන් මගේ කොට ඒතන් මම ඒසෝ අහමස්මි ඒසෝ මේ අත්තාටි කියලා තමන්ගේ වසඟයේ හැමදාම පවත්වන්න දරන උත්සාහය නිසා අනාත වෙනවා විපරිණාමයට පත්වීමත් සමග. මේක තේරුම් ගත්තනම් අපි අර ඇහෙන් දකින රූපය කිසිසේත්ම උපාදානය කරගන්න ඇයි ඒක අපේ කැමැත්ත අනුව පවත්වන්න බෑ. ඒක විපරිණාමයට පත්වෙනවා වෙනස් වෙලා අන්‍යතාභේට භාවයට පත් වෙනවා. සබ්බේ මේ පියේහි මනාපේහි නානාභාවෝ විනාභා. මේක තේරුම් ගත්තට පස්සේ අපි මේ ඇහැ කන නාසය දිවකය මන කියන ඒවා පාවිච්චි කරනවා. හැබැයි උපාදානය කරගන්නේ නැතුව. එතකොට අර දුක්ඛිත බාල ගිලාන භවෙන් මිදී නිදහස් වෙනවා වෙන්න පුළුවන්. ඊට පස්සේ කතමාචානන්ද අසුභ සංඥා. අපි මේ සුභසේ සුවසේ සුචිතේ දකින්නේ අර පටික්කුල මානසිකාරයෙන් බලන්න බැරි නිසා. දැන් අපි බෙදලා බලනකොට මේකේ සුචි බවක් සුභ බවක් දකින්නේ නැහැ. ඒක තමයි බුදුහාමුදුරන්ගේ භගවත් ගුණය. වත බග කරලා බෙදලා විභංග කරලා ගත හිට බැලීම තමයි භගවත් ගුණය. ඒ අනුව මේ තච්ච පරියන්තය නානාපකාශස්ස සුචි නැ අසුචි. අර ඊයේ කිව්ව සේවිත පෙරේට කිව්ව සේවිතබ්බා සේවිතබ්බා සූත්‍රයේ ඊයේ කිව්ව සබ්බාසව සංවර පරියාය සූත්‍රයේ මහා සතර ඇතිපට්ඨාන සූත්‍රයේ කායගත සත්‍ය සූත්‍රයේ පටිකූල මනසිකාරයත් හැම තැනකම තියෙන්නේ මේක තච්ච පරියන්තය බෙදලා බලුවාම කේසාලෝමා නංකා දන්තා හැටියට මේක සත්වයෙක් පුද්ගලයෙක් ලස්සන ප්‍රියමනාප කෙනෙක් ඝන සංඥාවක් හැටියට පේන්නේ නැහැ දකින්නේ නැහැ බලන්න බෑ. ඒ අනුව මේකේ අර ඇත්ත ඇති හැටියට පුද්ගලයාට තේරුම් ගන්න පුළුවන්. ඒකයි අර සංඥාවේ අසුභය අනුපස්සනා කරලා සුන්දර බව සුභ බව සුචි බව හිතෙන් ඉවත් කිරීමයි සංඥාවේ අසුභය අනුපස්සනා කරන්න බෙදලා බලන්නම ඕන. විභජනය කරන්න ඕන. ඒ නිසා මේක අර ගෝණිය ලෙහුවා වගේ කොටස් 32 අපි මේ හොඳයි ප්‍රියයි මනාපයි ලස්සනයි බොහොම ලස්සනයි කියන රූපය මේ වගේ කොටස් 32කට බෙදලා බැලුවාම මේකේ අර ඝන සංඥාව සත්ව පුද්ගල සංඥාව අර පිටින් පෙරෙන මායා දර්ශනය නැති වෙලා මේක ඇත්ත යථාවාදී තථාකාරී ලෙස දකින්නවා ඒ අනුව සංඥාවේ අසුභය අනුපස්සනා කරලා සුභ බව සුන්දර බව ලස්සන බව ප්‍රිය බව මනාප බව හිතෙන් ඉවත් වෙනවා ඒක ඇත්ත ඇටි හැටියට දැකීම ඊළඟට කතමාචානන්ද ආදීනව සංඥා ඉදානන්ද බික්කු අරඤ්ඤගතවා රුකමුලගතවා සුඤ්ඤාගාරගතවා ඉටිපටි සංචික්කති බහු දුක්ඛෝකෝ අයං කායෝ බහු ආදීනබු මේ වාපිච්ඡම් තුනෙන් යුතු ආපෝතේජෝ ආයෝ පඨවි හතරෙන් යුතු මේ බඹයක් පමණ වූ ශරීර කූඩුව තුල රෝගකාරකයට මුල් වෙන්නේ තුන්දොස් කිපීම මේකේ වාපිච්ඡම් ක්‍රියාත්මක වෙනවා වාපිච්ඡම් විසම වුණොත් සියලු රෝග මේක කියලා තියෙන 108ක් රෝග ඇති වෙන්නේ වාපිච්ඡම් කිලුටු වීම විසම වීම නිසා තුන්දොස් කිපීම නිසා මේ තුන්දොස් කිපෙන්නේ අර රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් ක්‍රියා කරන හැම අවස්ථාවකම රාගයෙන් ක්‍රියා කරන හැම අවස්ථාවකම සෙම් කෝප වෙනවා ද්වේෂයෙන් ක්‍රියාත්මක වන්න තරහෙන් වෛරයෙන් ද්වේෂයෙන් කටයුතු කරන හැම අවස්ථාවකම පිත කෝප වෙනවා පිත්‍රෝග හැදෙනවා අර මානයෙන් මෝහයෙන් කටයුතු කරන හැම අවස්ථාවකම වා කෝප වෙනවා වාතේ කෝප වෙනවා තුන්දොස් කෝප වෙනවා දැන් මේක එකක් විසම වුණාම එකක් කෝප වුණාම අනිත් දෙකත් ඉබේම කෝප වෙනවා එකක් විතරක් විසම තත්වයට පත් වෙලා නවතින්නේ නැහැ තුන්ද සමතයටපත් වුණොත් සමනය කළොත් විතරයි ඒ නියමාකාරයට ක්‍රියාත්මක වෙන්නේ ඒ අනුම මේ සංඥාවේ ආදීනව දැන් සංඥාවේ ආදීනව කියේ රාගයේ ద్వේෂයේ මොහේ ආදීනව වාපිච්ඡම් කිපීම මේක නියම විදියට දැකලා මේ රාගයේ ద్వේෂයේ මොහේ තුනෙන් එකක් හෝ තමන්ගේ හිතේ අලුතෙන් මතුවෙනවා නම් ඒක බහු දුක්ඛෝකෝ අයං කායෝ බහු ආදීනව මොනවාද මේ බහු ආදීනව ඉමස්මින් කායේ විවිධ ආබාධා උප්පජ්ජಂತಿ සේයතිදං චක්කු රෝග සෝත රෝග ගාන රෝග ජීවා කාය මනෝ රෝග මුඛ රෝග දන්ත රෝග ඒ වගේම ශ්වාස රෝග පීනසෝ යරෝ කුච්චි රෝගෝ මුච්චා පක්ඛණ්ඩිකෝ සුලා විසූචි කාකුට්ටං මේ ආකාරයට සෙම්මාබාධා පිට්ඨාබාධා වාතාබාධා සන්නිපාතික ආබාධා උතුපරිණාමජා ආබාධා විෂම පරිහාර ආබාධා ඕපක්කමික ආබාධා කම්ම විපාක ආබාධා සියල්ලම ආබාධවලට හේතුව වාපිච්ඡම් තුන්දොස් කිපීම. තුන්දොස් කිපෙන්න මුල් වෙන්නේ රාගය, ద్వේෂය, මෝහය. එතකොට රාගය, ద్వේෂය, මෝහය හිතෙන් ඉවත් කරන්න නම් අර සංඥාවේ ආදීනව අනුපස්සනා කරන්න ඕන අනුපස්සනා කරලා ආස්වාදයේ සඳහායි අර රාගෙන් ද්වේෂයෙන් මොහෙන් කටයුතු කරන්නේ ආස්වාදේ ඉවත් කළාම අර ආදීනවේ ලැබෙන්නේ නැහැ, උරුම වෙන්නේ නැහැ. ඊළඟට කතමාචානන්ද මහාන සංඥා. මේක නැවත අර දීගංවා කියන දීර්ඝ සංසාරේ පුරුදු කරගෙන ආපු අර මේ අභිජ්ජා ව්‍යාපාද විහිංසා තුන. ඉදානන්ද බික්කු උප්පන්නං කාම විතක්කං නාදිවාසේති පජහති විනෝදේති ව්‍යන්ති කරෝති අනභාවංගමි. කාම විතක්ක තමා අභිජ්ජා. ව්‍යාපාද විතක්ක විචාර තමා, ව්‍යාපාද කියන්නේ ද්වේෂයෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් ඊර්ෂ්‍යාවෙන්. ඒ වගේම විහිංසා විතක්ක විචාර තමා අර අනුන්ට පහත් කරලා වෙහෙස කරලා අර අනුන්ට යම් ආකාරයක බාධකයක් ඇති කරලා කරන ක්‍රියාකාර විහිංසා. ඒ අනුව මේ උප්පන් නූපන් අකුසල පාපකයේ අකුසලේ ධම්මේ නාදිවාසේති පජහති විනෝදේති ව්‍යන්ති කරෝති අනභාවංගමේති අයං උච්චතානන්ද මහාන සංඥා. එතකොට ප්‍රහාණය කළ යුත්තේ අර සංඥාවේ මහාන සංඥාව අනුපස්සනා කරලා අර කාම විතක්ක විචාර, ව්‍යාපාද විතක්ක විචාර, විහිංසා විතක්ක විචාර හිතට වර්ණමාතුම් වර්තමාන මොහොතේ එනවනම් ඒවා තමන්ගේ හිත ඇතුලේ මුල් බැහැගෙන තියෙන නිසයි එන්නේ. ඒක දැනගෙන ඒක හිතෙන් ඉවත් කිරීම අර ඊයේ කිව්ව සම්භාසව සංවර පරියාය සූත්‍රයේ විනෝදනා පහතබ්බා තිබුණා. අර සේවිතබ්බා සේවිතබ්බා සූත්‍රයේ මේකම මනෝ සංඛාර ඒ වගේම චිත්ත උපපාදම් පහන් හැමතැනකම තිබුණා. මේකමයි මේ බුද්ධ දේශනාවේ අර සංඥාවේ පහන සංඥා හැටියට ඉදිරිපත් කළා තියෙන්නේ. ඒ වගේම සංඥාවේ විරාගය ඉදානන්ද බික්කු අරඤ්ඤගතෝ අරුකමූලගතෝ ආසුඤ්ඤාගාරගතෝ අයිතිපට සම්කිටති. මේක සමත විපස්සනා යුගනද්ද හැටියට රාග විරාග කරන්න ඕන. ඒකයි සංඥාවේ විරාගයානුපස්සනා. ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සමතය. සබ්බූපදි පටිනිසග්ගෝ තන්නක්කයෝ විරාගෝ නිබ්බානන්ති. විපස්සනා අනුපස්සන යුගනද්ද හැටියට සංඥාවේ විරාගය අනුපස්සනා කළා රාගය අයින් කරන්න ඕන. රාගය ඉවත් කරන්න මත්වීම ඉවත් කරන්න. ඒ වගේම නිරෝධ සංඥාවත් ඒකමයි තියෙන්නේ සමත විපස්සනා හැටියට. ඒතං සන්තං ඒතං පනීතං ඒ විදිහමයි අර සංචේතනා පැවැත්වීම, අර ද්වේෂයෙන් කරන සංචේතනා පැවැත්වීම, රෝධ ගැනීම, අර මෙත්තානුස්සතිය වඩලා යදි ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ කරන්න ඕන. අසුභානුස්සතිය වඩලා අද යදිදං සබ්බ සංඛාර. ඒ අනුව තන්නක්කයෝ විරාගෝ නිරෝධෝ අනිච්ච දුක්ඛ අනාත්මෙනෙහි කළා නිබ්බිදා කියන තත්වයෙන් පත් වෙනවා. එකයි නිබ්බානන්ති කියන එක. එතකොට සංඥාවේ විරාගය අනුපස්සනා කළා රාගය අයින් කරන්න ඕන. සංඥාවෙන් නිරෝධ අනුපස්සනා කළා නිරෝධ කරලා අර රෝධ ගැසීම සංචේතනා පැවැත්වීම. අර ආමිස වශයෙන් පිනවා පිනවා විඳවා විඳවා මන මන කටයුතු කිරීම නවත්තනවා. සංඥාවේ නිරෝධය අනුපස්සනා කළ රෝධ ගැනීම නැවැත්තුවා. ඊළඟට තියෙනවා කතමාචානන්ද සබ්බ ලෝකේ අනාභිරත සංඥා. මේක තමයි මේ ගිරිමානන්ද සූත්‍රයේ තියෙන බලවත්ම දේ. අභිරත සංඥා තුනක් ඇති වෙනවා ඉදානන්ද බික්කු ඒ ලෝකේ උපාදාන චේතසෝ අදිට්ඨාන අභිනිවේෂ අනුසය. මේ අනුසය ගැඹුරින්ම බලවත්සේ උපදින්නේ ලෝකය උපාදානය කරගන්නට සිතින් උපකාර වන ආකාරයට තේ. තේ කියන්නේ තුන. අභිසංකාර තුනක්, අභිරත් සංකාර තුනක් තියෙනවා. මේ අභිරත් සංකාර තුන තමා පුඤ්ඤ අභිසංකාර, අනිඤ්ඤ අභිසංකාර, අපුඤ්ඤ අභිසංකාර. ඒ තුනම තේ පජහන්තු. ඒ තුනම හිතෙන් ප්‍රහාණය කරලා විහරති අනුපාදියන්තු. නැවත හිතේ අලුතෙන් නූපදින ආකාරයට අර පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, අනිඤ්ඤාභි සංකාර කියන අභිරත සංඥා තුනම අනභිරත සංඥා බවට පත් කරන සංඥාවේ අනභිරත අනුපස්සනා කිරීමෙන් තේ පජහන්තෝ විහරති උපාදියන්තෝ අයං උච්චතානන්ද සබ්බ ලෝකේ අනභිරත සංඥා. එතකොට සංඥාවේ අනභිරත අනුපස්සනා කරලා මේ යමි යේ ලෝකේ උපාදාන, මුළු ලෝකයම උපාදානය කරගන්නේ යමි මේ අභිරත සංඥා තුන තියෙන නිසායි. මේ අභිරත සංඥා තුන තමා අභිසංකාර තුන, පුඤ්ඤාභිසංකාර, අපුඤ්ඤාභිසංකාර, අනිඤ්ඤාභිසංකාර. ඒවා අදිට්ඨාන අභිනිවේෂ අනුසය. අනුසය බලවත්සේම මේ පැවැත්ම පවත්වාගෙන යන්න උපකාර වන විදිහට අනුසය උපදිනවා මේ තුන නිසා. ඒ නිසා මේ අභිරත සංකාර අනුපස්සනා කරන්න සංඥාවේ අනභිරතය අනුපස්සනා කරලා අභිරත සංඥා තුන හිතෙන් තේ පජහන්තු ප්‍රහාණය කරන්න ඕන. අනුපාදියන්තු නැවත අලුතෙන් නූපදින ආකාරය. මේක මං තව විග්‍රහයක් කරනවා. මොකද්ද මේ අභිරත සංකාර තුන, ඒක කොහොමද ඉවත් කරගන්න කියන එක දැන්ට ඊගාවෙකට අපියන්. කතමාචානන්ද සබ්බ සංකාරයේසු අනිච්ච සංඥා. මේ අනිච්ච සංඥා දෙපාරක්ම ඇතුල් කළා. මුලින් සංඥාවේ අනිච්ච බව, දැන් මෙතන සබ්බ සංකාරයේසු අනිච්ච සංඥා. අර සබ්බේ සංකාරා අනිච්චාති, සබ්බේ සංකාරා දුක්ඛාති, යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. මේක තමයි සබ්බ අර සංඥාවේ සබ්බ සංකාරේසු අනිච්ච සංඥා. මේ සංඥාවේ අනිච්ච බව දෙපාරක්ම විග්‍රහ කළේ බොහොම ගැඹුරෙන් මේකේ වැටගත්කමක් තියෙන නිසා. ඒ වගේම ඉදානන්ද බික්කු සබ්බ සංකාරේසු අට්ඨියති හරායති දිගුච්ඡති. අපි මේ සංකාරයක් කරලා සංකතයක් සකස් කරගෙන සමුදය බිහි කරගන්න. මේ බිහි කරගත්ත සංකතය අට්ඨියති හරායති දිගුච්ඡති. අපේ කැමැත්තට අනුව අපිට මේකෙන් සුවයක් විඳින්න මේක පවතින්නේ නැහැ. අට්ඨියති මේකට උදාහරණයක් උපමාවක් දීලා තියෙන්නේ අර බල්ලෙක් මස් කට්ටක් උපාදානය කරගත්තාම අල්ලගත්තාම මේකේ තියෙන ඉවට සුවඳට මස් කට්ට හපනවා. නමුත් බඩ පිරෙන්නේ නැහැ. ඒකේ කන්න දෙයක් නැහැ. නමුත් ඉව තියෙනවා, රස තියෙනවා, සුවඳ තියෙනවා. ඒක නිසා මස් කට්ට හපනවා. ඇට විතරයි. ඊට පස්සේ මේක තමයි මේකේ හරය. ඒ ඇටයක් වගේ බල්ලට අහුණු මස් කට්ටක් වගේ මේ අපි මේ යම් සංකාරයක් මේ උපාදානය කරගත්තාම සංකටයක් හැටියට ඒක අපේ කැමැත්ත අනුව පවතින්න ඒක රසයක් නෑ එකෙන් හරයක් ලබන්න බෑ. ඒ වගේම හරායති. හරායති කියන්නේ අපි ඒක අර විපරිණාමයට පත්වීමත් සමග අර අන්‍යතාභාවයට පත්වීමත් සමග අපි අත්හැරලා යනවා. හරායති දිගුච්චති. මේක අපේ මෙන්න මෙතන දිගුච්චති කියන්නේ පිළිකුල. ඒක අපේ අකමැත්තේට හේතු වෙනවා. ඒ නිසා කිසිම සංකාරයක් අපි ප්‍රියයි මනාපයි කියලා අල්ලගන්න වෙලාවේ අල්ලගත්තට කල්යත්ම එක අට්ටියති හරායති දිගුච්චති. මේක තමා ස්වභාවය. ඒ අනුව මේ දස සංඥාවල දුවතාව දෙපැත්ත බලන්න කියලා ඊළඟට කතමාචානන්ද ආනපාන සති නැවත මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ කායගත සති සූත්‍රයේ යෝගම මහා රාහුල වාද සූත්‍රයේ ආනපාන සති සමාධි සූත්‍රයේ සියලු සූත්‍රවල තියෙන ආනපාන සති නැවත විග්‍රහ කරනවා. දීගං වාස සන්තෝ දීගං වා පස්ස සන්තෝ රසං වාස සන්තෝ රසං වා පස්ස සන්තෝ. ඒ වගේම මේ සියලු ඒවා විග්‍රහ කරලා ඊළඟට සබ්බකාය පටිසංවේදී පස්සම්බයං කාය සංකාරං මේ අර මහා සතර සතිපට්ඨාන සූත්‍රෙත් කායගත සූත්‍රෙත් ආනපාන සති සූත්‍රෙත් කිව්වේ කාය කාය අනුපස්සනාව. ඊට පස්සේ වේදනා සුවේදනා අනුපස්සනාව පීටිසපටි සංවේදී සුඛපටි සංවේදී ඒ වගේම චිත්තේ චිත්තානුපස්සනාව චිත්ත සංකාර පස්සම්බයං චිත්ත සංකාරං. ඊට පස්සේ ඒ චිත්තේ චිත්තානුපස්සනාවෙම අභිප්‍රමෝදයන් චිත්තං සමාදාහං චිත්තං විමුචයන් චිත්තං. ඊළඟට ධම්මේසු ධම්මානුපස්සනාව අනිච්ඡානුපස්සී විරාගානුපස්සී නිරෝධානුපස්සී පටිනිස්සග්ගානුපස්සී හැටියට අර මරණානුස්සතිය බුද්ධානුස්සතිය විග්‍රහ කරනවා. මේ තමා ආනපාන සති සමාධිය. මේකේ දෙපැත්ත දුවතාවයමයි මේ විග්‍රහ කරන්නේ. ආනපාන සති සමාධිය යුගනද්ද හැටියට වැඩෙන ආකාරයමයි මේ ආනපාන සති සමාධි සූත්‍රයේ තියෙන දෙයමයි මේකේ තියෙන්නේ. ඒ අනුව මේ 10 හොඳට ඉගෙනගෙන ඉමා දස සංඥා සුත්වා සුත්වා කියන්නේ හොඳට ඉගෙනගෙන මේක ශ්‍රවණය කරලා ඊට පස්සේ අත්තකෝ ආයස්මා ආනන්දෝ භගවතා සම්තිකේ ඉමා දස සංඥා උග්ගහිත්වා. ආනන්දහාමුදුරුවොත් මේ දස සංඥා භාවිතයට ගන්න හැටි බුදුහාමුදුරුවෝ ඉදිරිපිටදීම බුදුහාමුදුරුවෝ කියා දීලා උග්ගහිත්වා ඉගෙන ගත්තා. ඉගෙන ගන ඒනායස්මා ගිරිමානන්දෝ තේනුප. අර ගිරිමානන්දස් අර පංචස්කන්ධයේ මිදී නිදහස් වෙන්න බැරුව කැමැත්තෙන්ම දුක් විඳපු ඒ හාමුදුරුවෝ ගාවට ගිහිල්ලා මේවා උගන්නලා මේවා භාවිතා කරන්න එයාට ඉගැන්නුවා. එය අනුව ඒක ඉගෙනගෙන ඒක අනුගමනය කළාම බුද්ධහි ජායස්මා ගිරිමානන්දෝ තම්මා ආබාධා තථා පහීනෝච අනායස්මතෝ ගිරිමානන්දස්ස සෝ ආබාධෝ අහෝසීති. ඉතින් ඒක නිසා මේ දස සංඥා අර ආනපාන සති සමාධියේ සූත්‍රයේ කියන ඒවම යුගනද්දව ආනපාන සති සමාධිය වැඩිමයි අයි වෙන මොකක්වත් නෙමෙයි. ඒ නිසා මේ ගිරිමානන්ද සූත්‍රේනුත් පෙන්වා දුන්නේ මේ අර අනිත්‍ය අනත්ත අසුබ මේ වගේ සියලු දේ බොහොම කෙටියෙන්. නමුත් මේකේ තියෙනවා හොඳට ඉගෙන ගන්න දෙයක් භාවිතයට ගන්න ඉස්සෙල්ලා. ඒක ගිරව් වගේ නිකං කියවා කියවා හිටියට හරියන්නේ නැහැ. අර සංඥාවේ අනිත්‍ය බව අනුපස්සනා කරලා නිත්‍ය බව හිතෙන් ඉවත් කරන්න ඕන. පජහති සංඥාවේ අනත් අනුපස්සනා කරලා අත්ත බව හිතෙන් ඉවත් කරන්න. සංඥාවේ අසුභය අනුපස්සනා කරලා සුභ බව සුන්දර බව ඉවත් කරන්න. ඒ වගේම සංඥාවේ අනබිරතය අනුපස්සනා කරලා අබිරතය අභිසංකාර හිතෙන් ඉවත් කරන්න. ඉතින් මේක නිවැරදි වශයෙන් තේනුම් ගත්ත කෙනෙකුට පුළුවන්කම තියෙනවා මේ ගිරිමානන්ද සූත්‍රය පමණක් තේරුම් අරගෙන මේ දස සංඥා පමණක් භාවිතයට ගත්තත් ආනපාන සති සමාධිය වැඩිනවා මගඵල ලබන තාක්. එනිසා අර ගිරිමානන්ද දුක්ඛිතෝ මාල්ස භවෙන් ඉවත් වුණා කියන්නේ මගඵල ලැබුවා කියන එක. සංසාර රෝගයෙන්ම මිදී නිදහස් වුණා. නැතුව මේ තාවකාලිකව ශාරීරික වශයෙන් කායික වශයෙන් ඇති වූ රෝගාබාධයෙන් මිදී නිදහස් වීමක් නෙමෙයි එතෙන්දී උනේ. මේ සංසාර රෝගයෙන්ම මිදී නිදහස් වෙන්නයි මේ බේත, මේ පිළිවෙත, මේ බුද්ධ මන්ත්‍රය කියා දුන්නේ. ඉතින් ඒ නිසා මේ සෑම කෙනෙකුටම මේ සංඥා 10 දස සංඥා නිවැරදිව අනතිවත්තනට්ටින භාවනාවක් හැටියට ආනපාන සති සමාධිය යුගනද්දව වැඩෙන විදියට මේ සංඥා අනුපස්සනා කරන්න පුළුවන් නම් ඒක නිවනටම උපකාර වෙනවා. සියලුම දුක්ඛිත බාල ගිලානාබාධ භවෙන් මිදී නිදහස් වෙන්න හොඳටම සෑහෙනවා ප්‍රමාණවත්. ඒක තමයි ගිරිමානන්ද සූත්‍රයේ හරය. දැන් මෙතන ගිරිමානන්ද සූත්‍රයේ තියෙන ඉතාම බලවත් ඉතාම වැදගත් දෙයක් තමයි මේ අනබිරත සංඥාව. අබිරත සංඥා තුන ඉවත් කරන්නයි අනබිරත අනුපස්සනා කරන්නේ. මේ අභි සංකාර තුනක් තියෙනවා අබිරත සංඥා හැටියට. අභි සංකාර තුන තමයි පුඤ්ඤ අභි සංකාර පළවෙනි එක, අපුඤ්ඤ අභි සංකාර දෙවෙනි එක, අනිඤ්ඤ අභි සංකාර තුන්වෙනි එක. මේ තුන යම් කිසි කෙනෙක් අර අභි සංකාර කරලා පුඤ්ඤාභි සංකාර හෝ අපුඤ්ඤාභි සංකාර හෝ අනිඤ්ඤාභි සංකාර හෝ කරනවා නම් එහෙම සංකාර කරනවට වඩා ඉතාම බලවත් ඒව නියත වශයෙන්ම මේ පැවැත්ම දුක් පැවැත්ම දික් කරන දේවල්. පුඤ්ඤාභි සංකාර කියන්නේ පින්කමක් කරලා තමන්ගේ අර පැවැත්ම හොඳින් දික් කරගන්න. දැන් අපි පින්කමක් කරලා ඒ පින්කමේ බලයෙන් මහිමෙන් ඒ පින්කමේ ශක්තියෙන් අර නන්දා මල්ලිකා සුනන්දා සුමනාමෙන් භෝග සම්පත් ධන සම්පත් ලැබ අර සම්පත් මේ සම්පත් ලැබ අර කෙලවර දෙව්මිනිස් සැප කෙලවර රජ සැප සිටු සැප බ්‍රහ්ම සැප කෙලවර නිවන් දකින්නට මේ පින උපාදානය කරගන්නවා නම් ඒක පුඤ්ඤාභි සංකාරයක්. ඒක නියත වශයෙන්ම හොඳ යහපත් වැඩක් කළා පිනක්. ඒ පින කරලා ප්‍රාර්ථනාවක් කළා මේ පිනෙන් මට දෙව් සැප රජ සැප අර සැප මේ සැප බ්‍රහ්ම සැප සිටු සැප රජ සැප ලැබේවා. ඒක ලැබෙනවා. ලැබීමත් සමග නිවන ප්‍රමාද වෙනවද? නිවන නොලැබී යනවද? නිවන නොලැබී යනවා. හැබැයි හැම ආගම්වලම කියන්නේ පින්කමක් කරලා ප්‍රාර්ථනා කරන්න දෙව් මිනිස් සැප කෙලවරට නිවන දාන්න. මේකම තමා කෙනෙකුගේ නිවන බලවත්සේ ප්‍රමාද වෙන පුඤ්ඤ අභි සංකාර හැටියට බුදුහාමුදුරුව පෙන්වා දුන්නේ. ඉතින් ඒක නිසා බුදුහාමුදුරුව පෙන්වා දුන්නේ පින්කමක් කරලා ඒ මොහොතෙම ඒක කුසලයක් කරගන්න. නමුත් මේ පස්සේ කාලෙක මහායාන බුද්ධාගමේ අර මහායාන කියන්නේ එක යානෙයි තියෙන්නේ බුදු වෙන්න. මහායානාගමේ යාන කීයක් තියෙනවද බුදු වෙන්න? එකයි. මොකක්ද යානිය? යානිය කියන්නේ වාහනේ. මොකට ගෙනියනද? බුද්ධත්වයට ගෙනියන යාන එකයි තියෙන්නේ. අර ලෞතුරා බුද්ධ යානය විතරයි මහායාන. ඒකින්ද පින්කම් කර කර අර පුඤ්ඤාභි සංකාර කර කර බෝසත් පිරුම් පුර පුර අර බුදු වෙන කාලේ වෙනකන් දෙව් මිනිස් සැප ලැබවවා ඉන්න පුරුදු කළා. ඒක තමයි මහායාන බුද්ධාගම. නමුත් මේ අපේ ලෞතරා බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ යාන තුනක් තියෙනවා. මොකද්ද? ලෞතරා බුද්ධ යානය, පච්චේක බුද්ධ යානය, අරහත් බුද්ධ යානය. දැන් මිනිස්සු බුදුහාමුදුරුව ලෞතරා බුදුවරු බුදු වෙන්නේ එක්කෙනයි ඒ බුද්ධ ධර්මය අහලා කෙලවරක් නැති කෝටි ප්‍රකෝටි ගණනක් අරහත් බුද්ධ යානයෙන් බුද්ධත්වයට පත් වෙන්න පුළුවන්. සසර දුකෙන් මිදී නිදහස් වෙන්න පුළුවන්. ඒ එහෙම එකක් අර මහායාන බුද්ධාගමේ නැහැ. ඒ නිසා ඒ මහායාන බුද්ධාගමේ අර පින්කම් කර කර පුඤ්ඤාභි සංකාර කිරීම තමයි එකම කියාදී. ඒක කොහොම හරි මේ ථේරවාදී බුද්ධාගමට ඔය පොළොන්නරු දඹදෙණි යුගවලදී අර වේගයෙන්ම ඉන්දියාවේ තිබුණු මහායාන බුද්ධාගම ලංකාවට ආවා. නිවන් දකින්න මග වැහිලා ගියාට පස්සේ දැන් පින්කම් කර කර ප්‍රාර්ථනා කර කර යද යද අර දෙව් මිනිස් සැප යද්දා, බ්‍රහ්ම සැප, සිටු සැප යද්දා, අර නන්දා මල්ලිකා සුමනා සුනන්දා මෙන් භෝග සම්පත් රූප සම්පත් ලබන්න තමයි සියලු මිනිස්සු පින්කම් කළේ කුසලයක් කරගන්න නෙමෙයි. ඉතින් ඒක නිසා මේ බුද්ධ ධර්මයේ තියෙන ඉතාම උතුම් දේ තමයි පින්කමක් කරගත්තනම් ඒ මොහොතෙම කුසලයක් කරගන්න ඕන. දැන් අපි මේකට ගාථාව කියනවා. දැන් අපි පින්කමක් කරලා ඉමිනා පුඤ්ඤ කම්මේන මා මේ බාල සමාගමු. මා මේ බාල සමාගමු කියන්නේ අර බාල සමාගම රාග ద్వේෂ මෝහ සමාගම හිතෙන් අස්කිරීම මොකද්ද? කුසලස්ස උපනම්බද. කුණු සලාහැර අස්කිරීම. මේක කිව්වට තේරුමක් ඇතුව කියනවා නෙමේ. ඊට ඉහලින් කියනවා පින් වාක්‍යයක්. අනේ මේ පින්වතුන් බොහොම හොඳ පින්කමක් කරගත්තා. ඒ පින්කමෙන් මේ මිනිස්සුන්ට සුමනානන්දා මල්ලිකා විසාකාමෙන් භෝග සම්පත් ධන සම්පත් ලැබ දෙව් මිනිස් සැප කෙලවර රජ සැප සිටු සැප බ්‍රහ්ම සැප ලැබ මෛත්‍රී බුදුන් දැක නිවන් දකින්නට මේ පින හේතු ආසනාව. හැබැයි දැන් නවත්තලා මෛත්‍රී බුදුන් දැකන දැන් ඒක තේරුම වැරදි කියලා දැනගෙන දැන් මේකත් නවත්තන්න ඕන. අපි පින්කමක් කරගන්න ඕන. මේ පින්කම කරමු මොහොතෙම අර ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතන් සමාගමෝ හෝති කරගන්න. මේක තමයි කුසලය. මේක තමයි පින කුසලයක් කරගන්න. හැම අතින්ම ත්‍යාගෝ පටිනිසග්ගෝ මුත්‍ති අනාලයෝ තේරුම් ගත්තනම් පින කුසලයක් බවට පත් කරගන්න. පිනේ ඇලින්නේ අනාලයෝ. එකෙන් මිදෙනවා මුත්‍ති. පටිනිසග්ගෝ ත්‍යාගෝ අත්හරිනවා පරිත්‍යාගෝ. ඉතින් ඒක නිසා මේ පිනයි කුසලයයි කියන්නේ එකක් නෙමේ දෙකක් දැන් ඔය අවුරුදු ගණනකට පෙර මං හිතන්නේ අවුරුදු 15ක් 20ක් විතරම අර බුදුසරණ පත්‍රයේ අපේ මේ උගත් වියත් මහ පඬිත හාමුදුරුවරු විනය කුසලයයි එකයි කියලා කෙස් පැලෙන තර්ක දැම්මා. අඩු වශයෙන් මේ ඉමිනා පුඤ්ඤ කම්මේන කියන ගාථාවේ තේරුම දැනගත්තා නම් කිසි දවසක එකයි කියන්නේ නැහැ. පුණ්‍ය කර්ම කුසල ධම්ම දෙක. පුණ්‍ය කර්ම. කර්ම කියන්නේ මොකෝ? කරපු මොහොතේ ඉනං හොඳින් හෝ නරකින් හෝ පැවැත්ම දික් කරන දේ දිගටම ගෙනියන පවත්වාගෙන යන දේ කර්ම. පැවැත්ම අවසන් කරන දේ කුසල ධම්ම. ඒ නිසා පුණ්‍ය කර්ම නිසා පුණ්‍ය කර්ම කුසල ධම්ම. මේක අහසට පොළවමින් දෙආකාරයක දෙවිදියක දෙකක්. ඒක නිසා කිසිම කෙනෙක් පින්කම් කිරීම අත්තරින්ද එපා එහෙම කියලා නැහැ. පින්කම් කරන්න ඕන. හැබැයි පින්කමක් කළ මොහොතෙම ඒක කුසලයක් බවට පත් කරගන්න ඕන. පින්කම යම් මොහොතක සිහිපත් වෙනවා නම් ඕනම පින්කමක් ඒ මොහොතෙම අවුරුද්දකට ගිහිල්ලා පස්සේ හරි දවසකට පස්සේ දෙකකට මාසෙකට තුනකට මාස 6කට පස්සේ වුණත් පින්කම සිහිපත් වුණොත් අපිට පුළුවන්කම තියෙනවා ඒක කුසලයක් බවට පත් කරගන්න. පින් දීලා පින් පවරලා පුණ්‍ය පාප පහිනස්ස කරන්න. මේ කළානම් කුසලයක් බවට පත් වෙනවා. ඉතින් ඒක නිසා මේ පුණ්‍ය අභිසංකාර පවතින තාක්කල් බුදුහාමුදුරුවම පැහැදිලිව කියලා තියෙනවා පැවැත්ම දික් වෙනවා මිසක් පින උපාදානය කරගෙන සසර දිග්ගස්සනවා ඒක බොහොම බලවත් අභිනිවේශ අනුසය. අභිනිවේශ අනුසය කියන්නේ බලවත්සේම උපාදානය. නිවේශ කියන්නේ උපාදානය. අනුසය උපාදානය කරගත් බලවත්සේ. ඉතින් ඒක නිසා ප්‍රාර්ථනා කරලා පින්කමක් කරලා අර යාඥා කළොත් දෙව් මිනිස් සැප කෙලවර රජ සැප සිටු සැප ලබලා මතු බුදු වෙන බුදුන් දකින්න ඒක පුණ්‍යාවි සංකාරයක් වෙනවා. ඒක බෞද්ධයෙක් හැටියට නොකළ යුතු දෙයක් බව අනබිරත සංකාරයක් හැටියට ඒකෙන් මිදි නිදහස් විය යුතු බව බුදුහාමුදුරුව පැහැදිලිව පෙන්වා දුන්නා. දෙවෙනි එක ඊටත් වඩා බලවත් අපුඤ්ඤ අභිසංකාර. අපුඤ්ඤ අභිසංකාර කියන්නේ අපුඤ්ඤ කියන්නේ පාප ක්‍රියාවක්. එහෙම නැත්නම් දෙවෙනි වේශේ ක්‍රියාව. දුකක් හේතු වෙන ක්‍රියාවක් තමන්ට සිදු වෙනවා. තමන් අපි හිතමුකෝ තමන්ගේ මොකක් හරි දෙයක් නැති වෙනවා. ගහක කේල් ගැනක් තිබුණා. කේල් ගැන හොරු කපාගෙන ගියා කියමුකෝ. එක්ක මොනා හරි තමන්ගේ දෙයක් තිබුණා. කවුරු හරි හොරෙන් අරගෙන ගියා. හොර දැන් ඒක තමන් ඒ තමන් හිටෙව්වා නම් වැව්වා නම් හැදුවා නම් ඒක ආරක්ෂා කරගන්න එක ඒක නියම වෙලාවට කෙහෙල් කන කපලා ගෙට ගන්න එක තමන්ගේ යුතුකමක්. ඒක යහපත් ක්‍රියාවක්. දැන් ඒක තමන් නොකර ඊට පස්සේ කෙහෙල් කන හොරෙක් කැහිලා කපාගෙන ගියාට පස්සේ දැන් මේ කෙහෙල් කන නැතිවීමේ වේගයක් වේදනාවක් ආවා දුකක් ආවා. මෙතෙන්දි කරන්නේ මොකද? අර කෙහෙල් කන නැති වුණු වේගය වේදනාව ආවේගය නිසා ගිහිල්ලා පලි ගහනවා, ශාප කරනවා, වස් කවි කියනවා, තොන්දිනවා, එන ගහන්න ඕන, නායා කන්න ඕන, අරවා වෙන්න ඕන, මේවා වෙන්න ඕන කියලා හිතෙන් හරි කියනවා. මේ සියලු දේ දැන් අර කෙහෙල් කන කපාගෙන යෑම බොහොම ශේෂයක්. රුපියල් සමහර විටක ඔය කෙහෙල් කන ඉදිලා කෑවා හෙට උදේට වැසිකිළියට ගිහිල්ලා ඉවරයි. කවුරු හරි කනවා. ඉතින් ඒක නිසා ඒ වගේ සුළු දෙයක් නැතිවීම නිසා අර වස්කවියක් කියලා ශාපයක් කරලා පොල් ගහලා පලි ගහලා අර දේවාලයකට ගිහිල්ලා වස් කවියක් කියලා කරන විනාශය Tamanටත් විශ්වයටත් දෙපැත්තටම විඳවන්න බැරි දරන්න බැරි කල්ප කාලාන්තරයක් Tamanට පටිසන්දෙන ආපෝ තේජෝ වායෝ පඨවි මහා භූත හතරම කම්පිතම් ප්‍රකම්පිතම් සම්පකම්පිතම් කරන හැබැයි කියපු පුද්ගලයාටයි ආපහු අර කම්පිතම් ප්‍රකම්පිතම් කරපු දේ ඵල විපාක පටිසන්දෙන්නේ උරුමයෙන් ඒ නිසා පින්වතුනි බෞද්ධයින් හැටියට අපේ දේ ආරක්ෂා කරගන්න අපි තේරුම් ගන්න ඕන නමුත් අපේ දෙයක් නැති වුණහම අපි කිසි දවසක ශාප කරන්න පලි ගහන්න පොල් ගහන්න වස් කවි කියන්න මරලා තෝනි දෙන්න අර හෙන ගහන්න ඕන නයා කන්න ඕන මරන්න ඕන කොටන්න ඕන කපන්න ඕන කියලා මේ වගේ වචනයෙන් හෝ හිතෙන් හෝ කියන්න හොඳ නැහැ ක්‍රියාවෙන් හෝ කරන්න හොඳ නැහැ ඒ කිරීම නිසා Tamanට අර සිදු වූ පාඩුව ඉතාම ශේෂයයි අල්පයි කරගත් පාපය අපුඤ්ඤාභි සංඛාරය කල්ප කාලාන්තරයක් සීරිවානි ජාතියකේ ඒකනේ කිව්වේ දැන් අර රන්තලිය නැති වුණු එකක් ඊට පස්සේ මොකද කළේ ශාප කළා වෛර කළා ක්‍රෝධ කළා කොච්චර කල් ගෙනවද බුදු වෙනකම්ම මේ වෛරය ක්‍රෝධය ගෙනවා මේ ශාපය තියෙනවා ඉතින් ඒ වගේ තමයි මේක එහෙම දේශයෙන් මිදෙන්න බෑ තමන් ඇත්ත වශයෙන්ම තමන් කළ යුතු දේ නම් අපි කේල් කන ආරක්ෂා කරගන්න ඕන තමන් නියම වෙලාවට කේල් කන පැවුණා නම් ගිද්ද කපා ගන්න ඕන ඒක තමන්ගේ දේ ආරක්ෂා කර ගැනීම කොයික වුණත් තමන්ගේ බඩුවක් නැති වුණා නම් නැති වෙන්නේ ඉස්සෙල්ලා ඒක ආරක්ෂා කරගන්න ඕන නැති වුණාට පස්සේ දැන් කේල් කන නැතිවීම ඒකත් හොඳයි කියන එක හිතන්න පුරුදු වෙන්න ඕන මේකත් හොඳටයි සිද්ධ වුණේ මං කවදා හරි අතීතයේ අනුන්ගේ කෙහෙල් කනක් කපා ගන්න ඇති දැන් මන් ණය ගෙව්වා මන් ණයෙන් මිදුණා මන් ණයෙන් නිදහස් මට කොච්චර ලාභයක්ද සහනයක්ද උනේ අර ණයෙන් මිදහස් වීමේ සුවයක් වුණා කියලා ඒ පුද්ගලයාටත් අපි මෙත්තානුස්සතිය වඩන්න පුළුවන් නම් අපි අර අපුඤ්ඤාභි සංකාරයෙන් මිදිලා අනබිරත සංකාරය පූර්ණය කරගන්න. ඉතින් ඒක නිසා අපිට ඒක හිමිකමක් තියෙනවා නම් මේ විදිහට යහපත් චේතනාවක් ඇතුව ඒකත් සිදුනේ හොඳයි කියන එක තේරුම් ගත්තොත් සියල්ල සිදුනේ හොඳයි කියලා Tamante එක ලැබීමක් අයිතියක් උරුමයක් තියෙනවා නම් Tamante එක කිසි උත්සාහයක් නැතුව ලැබෙයි ආපහු. නමුත් ඒක අර විදිහට ශාපයක් වෛරයක් කරලා ඔය දැන් ඔය සියලු දේවාලවලට ගිහිල්ලා මිනිස්සු කරන්නේ ඔය වස් කවි කියනවා පොල් ගහනවා පලි ගහනවා ශාප කරනවා අර කාලි කෝවිලට ගිහිල්ලා දෙස් දෙවල් තියනවා මර ලතෝනි දෙනවා නොයෙකුත් දේවල් කරනවා. මේ සියල්ලම නිසා මුළු සතර මහා භූතම තමන්ගේ කළු කිරණ විස කිරණ ශක්තියෙන් කිලුටු කරනවා. මේ විශ්වයම කිලුටු කරනවා. එතකොට තමා ඔය සුනාමි දැඩි නියඟ දැඩි ජං වතුර ජල ගැලීම් තව නායයන් මේ ස්වභාවික විපත් සියල්ලටම හේතුව අර සතර මහා භූත මිනිසුන් විසින් මේක මේ ශාප කරලා වෛර කරලා පලි ගහලා වස් කවි කියලා දෙස් දෙවල් තියලා මරලා තෝනි දෙන එක මේ සංනිවේදන මාර්ග කරන්නෙම ඕක. මේ සංනිවේදන මාර්ග ඔය රූපවාහිනී රේඩියෝ වගේවා පත්තර සියල්ලම කරන්නේ එක මිනිහෙක් පලි ගැව්වාම පොල් ගැව්වාම කොහේ හරි දේවාලෙක ඒක සංනිවේදන මාර්ග වලින් පෙන්නනවා. ඊට පස්සේ මුළු රටේම මිනිස්සු ඒකට පක්ෂ මිනිසුත් ඒ මොහොතේම ඒකට පලි ගහනවා. ඒකට විපක්ෂ මිනිසුන්ට ද්වේෂයක් වෛරයක් ක්‍රෝධයක් ඇති වෙලා එතන තවත් ක්‍රියාවක් සිද්ධ වෙනවා වැරදි කළු ධර්මයක්. මේක නිසා බලන්න මේ වගේ දෙයක් මේ රටට දැන් මේ සිදු වෙලා තියෙන්නේ. ඔය මිනිස්සුම කරගත්ත දේවල් ආපහු මිනිස්සුන්ටම පටිසන්දීලා. ඉතින් ඒක නිසා අපි කිසි දවසක තවත් මිනිහෙකුට මේ තමන්ගේ යමක් මේ තාවකාලිකදී මේ අපිට අපේ කැමැත්ත අනුව පවත්වන්න බැරි දේවල් අපිට නැති වුණාට අහිමි වුණාට අපි කිසි දවසක මෙයාගේ අපුඤ්ඤාභි සංකාරයක් ශාප කිරීමක් වස්කවි කිරීමක් පලි ගැහීමක් අර දෙස් දෙවල් තැබීමක් මරලතෝන් තීබීමක් එහෙම නැත්නම් අර මැරෙන්න ඕන හෙන ගහන්න ඕන ඔය නයා ගන්න ඕන මේ වගේ දේවල් කිසිසේ වචනකින් හෝ සිටිවිල්ලකින් හෝ කියනවනම් ඒකේ පාපය අර අකුසලය සියලු දේ උරුම වෙන්නේ තමන්ට බව හොඳට තේරුම් ගත්තොත් මෙන්න මේ අපුඤ්ඤ අභිසංකාර වලින් සදහටම මිදී නිදහස් වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා කිසිම කෙනෙක් කොතැනකවත් තමන්ට මොන පාඩුවක් අලාභයක් අයහපතක් වුණත් ඒ පුද්ගලයාටත් මෛත්‍රී කරන්න ඕන. ඒකත් සිදු වුණේ හොඳටමයි සංසාරේ කවදා හරි මම කරගත්ත අර වැරද්දක් නිසා මට මේ ණය ගෙවන්න වුණා කියන එක සිහිපත් කළා. හිත හදා ගන්නවා මිසක් හිත පිරිසිදු කරගන්නවා මිසක් මේ විශ්වය කිලුටු කරන්න මේ ආපෝ තේජෝ වායෝ පඨවි මහා භූත කිලුටු කරන්න ඒ වගේම අපි විස කිරණ ශක්තියක් නිකුත් කළාම අර අපිට නොපෙනෙන සියුම් ශරීර ඇති භූත ප්‍රේත දෙවි දේවතාවුන්ට මේවා දරන්න බැරි තරම් විස කිරණ ශක්තිය. ඉතින් ඒක නිසා මිනිසුමයි මේ වැඩේ කරන්නේ. මිනිසුන්ටමයි මේ වැඩේ නවත්තන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ධර්මය දන්නා කිසිම කෙනෙක් මේ වගේ ශාප කරන්න, වෛර කරන්න, වස්කවි කරන්න කියන්න අර දෙස් දෙවල් කියන්න වචනකින්වත් සිටිවිල්ලකින්වත් මෙවැනි පාපකම් අපුඤ්ඤාවි සංකාර කිරීම නැවැත්විය යුතුයි. ඒ වගේම තුන්වෙනි එක අනිඤ්ඤාභි සංකාර. අනිඤ්ඤාභි සංකාර කියන්නේ අරූපී අනාර්ය ධ්‍යාන ලැබීම. අර අක්කන සූත්‍රයේ කිව්වනේ බුදුහාමුදුරුව අරූපී අනාර්ය ධ්‍යානයක් ලැබුවොත් දීර්ඝායුෂ දේවනිකායකටපත් වෙනවා. කන සම්පත්තිය අහිමි වෙනවා. අක්කනෝ අසමයෝ. බුද්ධ කාල පහටක් යනතුරු මේ අර අරූපී අනාර්ය ධ්‍යානයක් ලැබුව කෙනෙක් ආකාස සංඥායතනේ, ආකිඤ්ඤායතනේ, විඤ්ඤාණඤ්ඤායතනේ, නේව සංඥායතනේ කියන තත්ත්වයන්ටපත් වුණොත් බුද්ධ කාල පහතක් යන තෙක් ඒ පුද්ගලයාගේ නිවන ප්‍රමාද වෙනවා, නිවන වැහෙනවා, අක්කනු අසමියෝ. ඒ නිසා බුදුහාමුදුරුව පැහැදිලිව මේ ධ්‍යාන මේ අනාර්ය අරූපී ධ්‍යාන ලැබීම තහනම් කළා. එහෙම නැත්නම් ඒවා නොගැලපෙන බව අර ගෝපක මොග්ගල්ලාන සූත්‍රයේ අරිට්ට සූත්‍රයේ බුදුහාමුදුරුව පැහැදිලිව දේශනා කළා. ඒ තැන් නමුත් මේ අද ලංකාවේ තියෙන සියලුම සම්මත සම්ප්‍රදායික භාවනා මධ්‍යස්ථානවල අපිට පෙනුනත් නොපෙනුනත් ඔය අරූපී අනාර්ය ධ්‍යාන බලාපොරොත්තුවෙන් තමා ඔය අනාර්ය ධ්‍යාන ඔය කසින පිටියම් ඔය හුස්ම ගැනීම පිට කිරීම ඔය බඩ පිම්බීම හැකිලීම ඒ වගේම ඔය ආපව කසින වායෝ කසින තේජෝ පඨවි කසින අර බුද්ධඝෝෂ හාමුදුරුව විසුද්ධි මාර්ගයේ ඉදිරිපත් කළපු සමසතලිස් භාවනාවලින් අද මේ ලංකාවේ කරන සියලුම දේ අර අනිඤ්ඤාභි සංකාර ලබන්න මග පෙන්නන වැරදි දේ. ඒක කල්ප කාලාන්තරයකට පොඩි කාලයකට නෙමෙයි බුද්ධ කල්ප හතක් තුල තමන්ගේ නිවන වැහෙනවා. හැබැයි අඩුගානේ බුද්ධ කල්ප හත ඉවර වුණාම හරි ඒක ගෙවිලා ඉවර වුණාම නැවත හතර අපාය යන්න හොඳටම ඉඩ තියෙනවා හතර පහෙන් බේරිලා නැහැ. ඉතින් මේ අනිඤ්ඤාභි සංඛාරත් බුදුහාමුදුරුවෝ වැරදි දෙයක් හැටියට අභිරත සංඛාරය හැටියට පෙන්නලා ඒකෙන් මිදී නිදහස් වෙන්න කිව්වා. අනභිරත සංඛාර සංඥාවේ අනභිරතය අනුපස්සනා. මේක තමයි තේරුම.
අවසරයි ගෞරවණීය අරහතුන් වහන්සේ, ඔබවහන්සේගේ පාද නමස්කාර වේවා. මේ අරහතුන්ගේ දේශයේ ඉඳගෙන අරහතුන් වහන්සේ නමකගින් අරහතුන් වහන්සේගේම ධර්මයේ මේ සා පිරිසිදු ධර්මයේ අහන්ට ලැබීම අපි ලැබපු වාසනාවක් ස්වාමීන් වහන්සේ. මම නැගී සිටියේ ප්‍රශ්න නැතුව නෙමෙයි ස්වාමීන් වහන්සේ, ධර්මයේ නෙමෙයි අපි තුලයි ප්‍රශ්න තියෙන්නේ. අපි ධර්මයේ අධ්‍යයනය කරනකොට මේ ප්‍රශ්න විසඳෙනවා. බුදුරජාණන් වහන්සේ මේ ලෝකේට බොහොම කරුණාවෙන් මේ නිවන් මඟ කෙටියෙන් මේසත් පැහැදිලිව දේශනා කරලා තිබුණා. නමුත් අපි හැමෝගෙම කාලය අතරට මේ ලෝකේ මාර බලවේගයක ශක්තියෙන් වෙන්නට මේ ධර්මයේ වැහිලා තිබුණේ. ඔබ වහන්සේ මේ ධර්මයේ බොහොම වීරියෙන් අදිෂ්ඨානෙන් කැපීම් කරලා බොහොම බාධක මැද්දේ මේ දේශනා කරන්නට අවස්ථාව උදා කරලා දීම ගැන අපි පුණ්‍යානුමෝදනා කරනවා. මේ අවස්ථාව අපිට ලබා දුන්න අපේ ලොකු හාමුදුරුවන්ට මම දිවිහිමියෙන් නමස්කාර කරන අපින් අනුමෝදන් කරනවා. ස්වාමීන් වහන්සේ, අපි මේ ධර්මයේ එක් එක්කෙනාට කියපු ධර්ම ඒ ඇතුළින් දකින්න ඉගෙනගෙන හිටියට මට මම මේ නැගී සිටියේ මේ ධර්ම සූත්‍ර දේශනාව අවසාන වෙනකොට මගේ හිතේ තිබුණු සතුට කියාගන්න ප්‍රශ්නයක් අහන්න නෙවෙයි ස්වාමීන් වහන්ස. ගිරිමානන්ද සූත්‍රය කියන්නේ බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද හාමුදුරුවන්ට නෙමෙයි මටම දේශනා කර සූත්‍රයක් විදියට මට වැටහුණේ අද තමයි ස්වාමීන් වහන්ස. ගිරි කියන මේ පංචස්කන්ධයට මම නන්දි කැමැත්තෙන් මේ පංචස්කන්ධය බදාගෙන මේ සසර ගමන යන සත්‍යයට මේ දස සංඥා දේශනා කරලා එයින් මිදෙන මඟ අපි අවධානය කරගත්තොත් අපිට නිවන් දකින්න මේ සූත්‍රයේ මේ ඇති ස්වාමීන් වහන්සේ මේ ධර්ම මාර්ගය
එක සූත්‍රයක් නෙමෙයි එක ගාථාවකුත් ඇති.
ඒ ස්වාමීන් වහන්සේ
බුදුහාමුදුරන්ගේ ධර්මයේ දැන් ඔය සුනීතලා ශෝපාකලා වගේ අය ඒ වගේම බාහ්‍ය ධාරු විදියටුමා එක ගාථාවක් අහලා තමයි මේ මගපල ලැබුවේ නිවන් දැක්කේ.
එහි ස්වාමීන් වහන්සේ
දැන් අද අපිට මේකේ මේ බුද්ධ දේශනාවේ සියලුම සූත්‍ර ධර්ම කියව ගන්නත් අහ ගන්නත් තියෙනවා. හැබැයි පද පරමයි. හැබැයි අට ධර්ම නිරුක්ති පටිසම්භිදා කියලා දෙන්න කෙනෙක් නැතුව හිටියා. ඒකයි හේතුව. එන්නම් මේ බුද්ධ භාෂිතේ අඩුවක් නැහැ. හැම කලයකටම ගැලපෙන ආකාරයට සාත්තං සම්්‍යංජනං කේවල පරිපුන්නම් පරිසුද්ධං
මේක.
නමුත් එහෙම එක අටු ආකාරයෝ ටීකා ටිප්පණිකාරයෝ බුදුහාමුදුරුව පිරිනිවන් පාලා මාස 3-4 අර දසවස්සුක වජ්ජීන් මේක වෙනස් පැත්තකට හරවගත්තා. පස්සේ එදා හිටිය අර රජුරුව මේ රටේ ඒ දසවස්සුක වජ්ජීන්ව ඉන්දියාවට පිටුවහල් කර පැන්නුවා. මේ බුද්ධ ධර්මයේ විනාශ කර ඒ මිනිස්සු ඉන්දියාවට ගිහිල්ලා ඉන්දියාවේ හිටිය රජවරු අල්ලගෙන උපනිෂද් ධර්මයට ගැළපෙන විදියට අර මහා සාංගික නිකායක් හදාගත්තා. මහා සාංගික නිකාය පස්සේ ඔය කනිෂ්ක රජුරුවන්ගේ කාලේ ගුප්ත රාජධානියට පස්සේ කනිෂ්ක රාජධානියේදී බොහොම බලවත් වුණා මහා සාංගික නිකාය. ඒ කාලේ තමයි ඔය වෙනම ත්‍රිපිටකයක් සංස්කෘත භාෂාවෙන් දිව්වා ඒ කාලේ. ඔය සද්ධර්ම පුණ්ඩරික සූත්‍රේ ඒ වගේම අර මංජුශ්‍රී බෝසතාණන් දිව්වා පාරමිතා සූත්‍ර 21 ප්‍රඥා පාරමිතා සූත්‍රය ඒ වගේම අර අභිධර්මයේ ඇටියට අභිධම්ම සමුච්ඡය පොත් ලිව්වා නාගර්ජුන පාදයන් වහන්සේ අශ්වගෝස වාසුබන්දු විශ්වමිත්‍ර මේ වගේ ලෝක ප්‍රකට ආගමික පඬිවරු මහායානික ආගමික පඬිවරු හැබැයි ඔය මහායානික ආගමික පඬිවරු කලේ ලෝකෙ හොඳින් පවත්වාගෙන යන්නට ක්‍රමයක් පිළිවෙතක් ප්‍රතිපදාවක් හදලා ඉදිරිපත් කළා. හැබැයි බුදුහාමුදුරුව කලේ ලෝකෙ කියන්නේ අඳුර. අඳුර හොඳින් පවත්වාගෙන යන්න බෑ. බුදුහාමුදුරුව ධර්මයේ දේශනා කළේ උභය අර්ථ සාධනීය සඳහා ලෝකෙන් එතර වෙන ධර්මය ලෞකික ලෝකෝත්තර අර්ථ දෙකම සාධනීය කරගන්න. උබතෝ භාග විමුක්තිය සඳහා ප්‍රඥා විමුක්තියත් චේතෝ විමුක්තියත් දෙකම සාක්ෂාත්. නමුත් මහායානය එක විමුක්තියයි චේතෝ විමුක්තිය එක අර්ථයයි ලෞකික අර්ථය. ඒගොල්ලෝ කිව්වා කිසි දවසක ලෞතර බුදුපියාණන් වහන්සේ කෙනෙක් වෙලා මිසක නිවන් දකින්න බෑ. එක යානියයි මහායානෙ. නමුත් මේක මේකෙ තිබුණ බොහෝ දේවල් දැන් අනුරාධපුර යුගයේදීම බුදුහාමුදුරුව පිරිනිවන් පාලා මේ රටේ අවුරුදු 480ක් විතර වෙනකොට අර වෛතුල්‍යවාදය තන්ත්‍රයානිය මේවා ඉන්දියාවෙන් ආවා. මොකෝ අර මහා සංඝික නිකායේ ඔය ඉන්දියාවේ දියුණු වෙලා. ඒ ගමන තමා අර වළගම්බාහු රජ්ජුරුව මේ වෛතුල්‍යවාදීන්ට තමා අභයගිරිය හදලා දුන්නේ. එතකොට අභයගිරියත් මහා විහාරයත් අනුරාධපුරයේ දෙපැත්තක දෙකක් හැටියට තිබුණා. මහා විහාරිකයින්ට මුලින් සියලු රජවරු සියලු අවශ්‍යතා පැ උපස්ථාන කළ අභයගිරියට දෙවෙනි තැනක් දුන්නේ. නමුත් ගැටලුවක් ප්‍රශ්නයක් නිසා අර මානාභරණ රජුරුවන්ගේ කාලේ පුත්තු දෙන්නෙක් හිටියා. පුත්තු දෙන්නා එක්කෙනෙක් මහාවිහාරයට පක්ෂ වුණා, බාලපුතා අභයගිරියට පක්ෂ වුණා. මේ කාලේ තමයි බුද්ධඝෝෂ හාමුදුරුව ආවේ. බුද්ධඝෝෂ හාමුදුරුව කොහොම හරි මහාවිහාරිකයන්ව රවට්ටගෙන මහාවිහාරයේ තිබුණු අර දුටුගැමුණු රජුරෝ අනුරාධපුරයට ඇතුන් ලවා ඇද්ද වූ මේ සීහල අට්ට කතා, කුරුන්දි අට්ට කතා, මහා අට්ට කතා, හෙළ අට්ට කතා බුදු කෙළි අටුවා මහාවිහාරය තන්පත් කරලා තිබුණා. මහාවිහාරිකයෝ කීයටවත්ම දුන්නේ අභයගිරි වාසීන්ට මේ අටුවා කතා අට්ට කතා මේ නිර්මල බුදු දහම. නමුත් වරක් දෙකක් නෙමේ කිහිප වරක් ඉන්දියාවේ හිටපු ඔය පතංජලි ආශ්‍රමයේ හිටපු අය මහාවංශ මේක තියෙනවා අපි වරින් වර ආපු අය මහාවිහාරිකයෝ දුන්න ටෙස්ට් එකක් පරීක්ෂා කළා. මේ මිනිස්සු පරීක්ෂණයෙන් පේල් වුණ ගමන් හංවැඩු ගහලා රටින් පිටුව හාල් කළා. නමුත් බුද්ධඝෝෂ හාමුදුරුව ඒ සියලු දේවල් දැනගෙන සියලු උපක්‍රම දැනගෙන ඊට පස්සේ අර අභයගිරියට පක්ෂ වූ රජතුමා මේ අර මහාවිහාරයට පක්ෂ රජතුමා කුමාරයා රජ වුණාම අභයගිරිය විනාශ කළා. අභයගිරිය හිටපු අර තන්ත්‍රයානය වෞතුල්ල ආදිකින් හංවඩු ගහලා ඉන්දියාවට පිටුවහල් කළා. ඉන්දියාවට පිටුවහල් කරාම ඒ අභයගිරි වාසීන් ගිහිල්ලා නැවතුනේ ඔය අද කාලිංග එමනම් අද කියන මේ ඔරිස්සා පළාතේ පතංජලි ආශ්‍රමයේ. මෙතන නැවතිලා අවුරුදු 6ක් තුල ඒ මහා අභයගිරි වාසීන් පාලි සිංහල හොඳට ඉගැන්නුවා බුද්ධඝෝෂට. බුද්ධඝෝස කියන්නේ පරප්‍රාප්ත වේදාගමේ පතංජලි ආගමේ පරප්‍රාප්ත බ්‍රාහ්මණය. බ්‍රාහ්මණයන්ට හොඳට පාලි සිංහල උගන්නලා අර අභේගිරියට පක්ෂ අරහන් වඩු ගාලා ඇරිය හාමුදුරුව මේ පරප්‍රාප්ත බ්‍රාහ්මණයන්ට සිවුරක් කන්දලා එව්වා අනුරාධපුරේ. එවලා මේ මහාවිහාරකින්ව රවට්ටලා මහාවිහාරකින් ගාව තිබුණු අර මහා අට්ඨ කතාව අරගෙන ඔය විසුද්ධි මාර්ගය ඇතුළු පොත් 18ක් ලිව්වා. ඒ අතරම අර පතංජලි ආශ්‍රමෙන් ආපු අය අර මහාවිහාරයට පක්ෂ රජතුමාව මරලා අනික් අභේගිරියට පක්ෂ රජ කුමාරයාව රජ කෙරෙව්වා. මේ රජුරුව රජ වුණ ගමන් අර අභේගිරියට පක්ෂ අරහන් වඩු ගාලා පිට කළ සියලු අර අභේගිරිය වාසීන් ආපහු ඇවිල්ලා රජුරුවත් එක්ක එක්කහු වෙලා මුළු මහාවිහාරයම ගිනිබත් කරලා ඇතුන් 7 දෙනෙක්ගේ බරට තිබ්බූ අපේ සියලු පුස්කොළ පොත් ගිනිබත් කළා. මහාවිහාරයත් ගිනිබත් කළා. උඳු ඇපුරුව බව මහාවංශේ පැහැදිලිව කියලා. ඊට පස්සේ ඉතුරු වුණේ මොනවද? අර බුද්ධඝෝස පරිවර්තනය කරපු පොත් 17යි අභයගිරියට පක්ෂ අයයි විතරයි. මහාවිහාරිකයෝ සියලු දෙනා පැනලා ගියා කොටසක් සබරගමුවට යම් යම් දේවල් අරගෙන. අනික් අය කොහේ කොහේ කැලය ගත වුණාද වනගත වුණාද නෑ. එයාට ඉන්න බැරි වුණා අනුරාධපුරේ. ඊට පස්සේ මේ වෙන විට බුදුහාමුදුරුවෝ පිරිනිවන් පහලා අවුරුදු 920 ගානක් වෙනවා. බුද්ධවර්ෂ 915 බුද්ධෝස හාමුදුරුවාවේ මහාවිහාරයේ ගිනිබත් කළේ 921-22. ඊට පස්සේ මහාවිහාරයක් හෝ තේරවාදී බුදු දහමක් හෝ ඉතුරු වෙලා තිබුණේ නෑ අනුරාධපුරේ. නමුත් කෑගල්ලේ සබරගමුවේ තාමත් ඉතුරු වෙලා තිබුණ නිර්මල ධර්මය ත්‍රිපිටකය. මොකද කෑගල්ලේ අලුලනේ තමා ත්‍රිපිටකය ලියලා තැන්පත් කරලා වරින් වර අලුත් වැඩියා කරලා නැවත නැවත ලිව්වේ. ඉතින් ඒ කෑගල්ලේ අලුලනේ තිබුණු නිර්මල ත්‍රිපිටකය බුදු දහම තේරුම් අරගෙන තමා ඊට අවුරුදු 100කට විතර පස්සේ මලියදේව මහරහතුන් වහන්සේත් ඒ වගේම සිතුල් පව්වේ කුඩුම්බිගල ඒ පැටිවල රුහුණේ තාමත් මගඵලලාභීන් අරහතුන් වහන්සේලා බොහොම නිශ්ශබ්දව නිහඬව කාලය ගත කළා. තමන්ගේ වැඩේ කරගත්. නමුත් අනුරාධපුරේ ඊට පස්සේ අනුරාධපුරේ රාජධානිය තවත් අවුරුදු 100ක් විතරයි තිබුණේ. ඒ 100ම නොයෙක් රජදරුවන් අර අභේගිරියට පක්ෂාය අතර ගෝලහල ගණ මේවා ඇති වුණා මිසක් කිසි දවසක නිර්මල බුදු දහම නිවන් දකින මගඵල ලබන දහමක් රටේ තිබුණේ නැහැ. මොකද බුද්ධඝෝස හාමුදුරුවන්ගේ පොත් 17 විතරයි සියලු පැවිද්දන්ට කියවන්න තේරුම් ගත්. ඊට පස්සේ අනුරාධපුර රාජධානිය අවසන් වුණා. ඊට පස්සේ පොළොන්නරුව රාජධානිය ආවත් පොළොන්නරුව රාජධානියේ නියම නිවැරදි ත්‍රිපිටකයක් හොයාගන්න බැරි වුණා. අර බුද්ධඝෝස හාමුදුරුවන්ගේ පොත්පත් තිබුණේ. හැබැයි පොළොන්නරුව රාජධානියට ආවේ මේ කුරුණෑගල පණ්ඩුවස් නුවර, එහෙම නැත්නම් ඔය අද හෙට්ටිපොළ පණ්ඩුවස් නුවර කියන තැන. ඒ පැත්තේ ඉඳලා විජයබාරජුරුවොත් පරාක්‍රමබාහු රජුරුවොත් දැඩිගම ඉඳන්. ඒ නිසා ඒ අයට ත්‍රිපිටකයේ යම් යම් දේවල් කියවන්න ලැබුණා. ඇවිල්ලා ඊට පස්සේ පොළොන්නරුව රාජධානිය ආරම්භ කළාට පස්සේ පොළොන්නරුව කතිකාවත හදලා බැලුවා මේ ශාසනය පිරිසිදු කරන්න. ඒත් හරි ගියේ නැහැ. නැවත හැබැයි පොළොන්නරුව කතිකාවත අදත් තියෙනවා. අදත් ඉතාම වැදගත්. අදත් ඔය පිරිවැදෙන විශ්වවිද්‍යාලෙත් අපේ කෞතුකාගාරවලත් තියෙනවා පොළොන්නරුව කතිකාවත. ඒ උත්සාහය ඉතාම අනර්ගයි ඉතාම බලවත් මේ ආගම ඔය නිවන් මඟට හරවන්න ගෙනාපු උත්සාහය. හරි ගියේ නැ කාලය ගියාවේ මේ. ඊට පස්සේ නිසංගමල්ල රජුරුව ආහම නිසංගමල්ල රජුරුව නිසංගමල්ල කතිකාවට ලිව්වා. ඒත් ශාසනය සුද්ධ කරන්න හරි ගියේ නැ. නිසංගමල්ල රජුරුවන්ගෙන් පස්සේ ස්වාභාවික විපතක් මුළු නැගෙනහිර පොළොන්නරුව රුහුණ රජරට හැම පෙදේ ප්‍රදේශවලටම මහා විශාල සුනාමියක් සහ ස්වාභාවික විපතක් ඇති වුණා. සුනාමියක් ඇවිල්ලා ඊට පස්සේ නියඟෙකුත් ආවා. මුළු පොළොන්නරුව රාජධානියම අනුරාධපුරේ කිසි තැනක ඔය කලාතුරකින් අර පුරාණ ගම්වල කීප දෙනෙක් ඉතුරු වුණා මිසක සාමාන්‍යයෙන් රජ රටෙත් මිනිස්සු ඉතුරුනේ නැහැ. හැබැයි ඔය කෑගල්ල වගේ තැන්වල හොඳට වතුර තිබුණා. නියඟයක් ආවේ නැහැ, ස්වභාවික විපත් ආවේ නැහැ ඒ කාලේ. ඒ නිසා පොළොන්නරුවෙන් පස්සේ ගම්පොළට යාපහුවට දඹදෙණියට ගියා, කුරුණෑගලට ගියා. ඒ තැන්වල රාජධානි පිහිටවගෙන හිටියා. නමුත් නිර්මල බුද්ධ ධර්මයක් තිබුණේ නැහැ. ඊට පස්සේ කෝට්ටේට ගියා, රයිගම්ට සීතාවකට මහනුවරට ආවා. නිර්මල බුද්ධ ධර්මයක් තිබුණේ නැහැ. ප්‍රතුගීසින්ගේ කාලේ එන්න එන්නම අර නාමිකව පැවති බුද්ධ ආගමත් නැති වෙලා ගියා. ඊට පස්සේ ගණින්නාන්සලා විතරයි රටේ ඉතුරු වුණේ මහනුවර යුගයේ මුල් කාල වෙනකොට. ඊට පස්සේ මහනුවර යුගයේ යම් කාලෙකදී තමයි ලන්දේසින්ගේ උපකාරය ඇතුව සියමට ගිහිල්ලා බුරුම තායිලන්තෙට සියමට ගිහිල්ලා මේ මල්වත්තාස් ගිරිය අර අසරණ සරණ සරණං කර හාමුදුරුව උපසම්පදාව නාමික වශයෙන් සම්ප්‍රදායෙන් ගෙනා. ඒ කාලේ තායිලන්තේ තිබුණු තත්ත්වය. ඊට පස්සේ දෙවනුව මේකත් මේ කුල ભેදයකට මතු වුණා. අර මහනුවර ප්‍රදේශයේ හිටිය පුද්ගලයෝ මේ කුල ભેදය එක කුලයකට පමණයි මේ මහානකම දුන්නේ. ඒ නිසා උනේ අර පහත රට හිටිය සලාවේ කරාගම මෙයාගේ මිනිස්සු හිටියා. සලාවේ මිනිස්සු හිටියා ගොවි කුලයට වඩා ඒගොල්ලෝ ඉහළයි කියලා. ඒ ගමන අඹගහවත්ත හාමුදුරුව ගිහිල්ලා රාමඤ්ඤ දේශයෙන් මේ අමරපුර දේශයෙන් බුරුමේ උමාන උපසම්පදාව ගෙනාවා. ඒක අමරපුර නිකාය වුණා. ඒකත් සලාගමේ අයට විතරයි, කරාබේ අයට උනේ නැහැ. ඒ ගමන රාමඤ්ඤ නිකායේ රාමඤ්ඤ දේශයට ගිහිල්ලා බුරුමේ ඒගොල්ලොත් මාන උපසම්පදාව ගෙනල්ලා රාමඤ්ඤ නිකාය හදාගත්තා. ඒකෙත් පොඩි අඩුපාඩුවක් තිබුණ නිසා ඊට පස්සේ ස්වේජින් නිකාය ගෙනාවා තවත් පිරිසක් විනයාලංකාර හාමුදුරුවොත් එක්ක. ඊට පස්සේ මේ නිකාය ભેදයක් රටේ ඇති වුණා. ධර්මයේ නිකාය ભેදයක් නැහැ. අද රටේ තියෙනවා නිකාය 100කට වැඩි. බුද්ධ ධර්මයේ එකම නිකායක්වත් ભેදයක් නැහැ. එකම ධර්මයයි තියෙන්නේ. මේක තමයි මේ රටට වෙච්ච විනහිය. අද නිකායවලට බෙදිලා විවිධ පිරිස් විවිධ ආකාර ක්‍රියාකාරකම් කරනවා. අපේ ධර්මය හරි අපේ ධර්මය හරි කියලා. ඉතින් ඒක නිසා මේ කොතනකවත් බුද්ධ ධර්මයේ නැති වුණා. ඒකයි උනේ.
එහි ස්වාමීන් වහන්සේ මේ ශාසන ඉතිහාසයේ
මොකද කවුරුත් ශාසන ඉතිහාසයත් නිවැරදිවම දැනගන්න
ඕනේ.
මේකේ තවත් ඉතිහාසයක් තියෙනවා. මං හිතන්නේ මේ වෙලාවේ මේ එකත් විනාඩි 5කින් 10කින් කිව්වොත් හොඳයි කියලා. දැන් බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වූ දිනවලදීම මේ කිසිම ධර්මයක් මාගදී භාෂාවෙන් ලියලා තිබුණේ නැහැ. කටවචනෙන් වනපොත් කරගෙන පාඩම් කරගෙන පරම්පරාවෙන් බානක පරම්පරාවලින් පවත්වාගෙන ඉන්න විදියට පළවෙනි සංගායනාවේදී බානක පිරිස් තුනක් සකස් කළා. විනය පිටකය, අභිධර්ම පිටකය, සූත්‍ර පිටකය හැටියට බානකවරු තුන් කොටසක් පවත්වාගෙන කටවචනෙන් වනපොත් කරගෙන මේ නිවැරදි උතුම් නිර්මල බුද්ධ ධර්මය ත්‍රිපිටක සූත්‍ර දේශනා පවත්වාගෙන ආවා. මේවා අවුරුදු 600 450ක් පවත්වාගෙන එනකොට වළගම්බාහු රජුරුවන්ගේ කාලේ ලොකු නියඟයක් ආවා. මේ ඒ කාලේ මේ වැව් අරවා මේවා තිබුණේ නැහැ. ලොකු වැව් පොඩි පොඩි වැව් තිබුණා, ලොකු වැව් තිබුණේ නැහැ. මේ අවුරුදු 4ක් විතර එක දිගට දැන් මේ කාටත් පේනවනේ මේ අවුරුද්දක් විතර නියඟෙන් කොහොමද කියලා. මේවාගෙන මේ අවුරුදු 4ක් විතර ලොකු නියඟයක් ආවා. කිසි ගහක් කොළක් මොකවත් නැහැ. මහවැලි ගඟේ වතුර පොඩක් ගියේ නැහැ, ගලාගෙන ගියේ නැහැ. ඒ ස්වාමීන් වහන්සේලා ඒ ත්‍රිපිටකය බානකවරු ආරක්ෂා කරගත්ත අය වැටකී යගස්වල ඉස්ම මිරිකලා බීලා තමා ජීවත් වුණේ. ඒ අයට මේක කටින්ගට පාඩම් කරගෙන මේක පවත්වාගෙන ඉන්න බැරි තත්ත්වයක් තිබුණා. හැබැයි මේ වන විටත් කෑගල්ල ප්‍රදේශයේ වතුර තිබුණා. එහෙ එච්චර ලොකු නියඟයක් තිබුණේ නැහැ. අදත් එහෙමයි. දැන් මෙහාට වැස්සේ නැතුවට එහාට වැස්ස වහිනවා. ඉතින් ඒ අනුව කෑගල්ලේ අලුනෙනට මේ සියලුම දෙනා ඔය මේ ඉන්දිරගල පිදුරංගල මේ වගේ නැගිනිහිර පළාතෙත් මේ රජරට පතාතෙත් හිටිය බොහෝ ඒ බානකවරු සියලු දෙනා රැස් වෙලා අර කෑගල්ලේ අලුනෙනට සංගායනාවක් පවත්වලා මේ තමන් දැන් සමයට අවුරුදු 400 ගණක් වෙන්වෙන්ම ඒ බානකවරු පවත්වගෙන ආවා. ඒ පවත්වගෙන ආපු එක හරිද කියලා බලන්න සංසන්දනය කරන්න සංගායනාවක් පවත්වලා කෑගල්ලේ අලුලෙනේදී සිංහල හාමුදුරුවරු සිංහල පන්හිඳෙන් සිංහල අකුරෙන් අර පවත්වාගෙන ආපු මාගදී ශබ්ද සංඥා පළමුවන වරට ලෝකෙ ලේඛනගත කළා. බුද්ධ වර්ෂ 456 දී කෑගල්ලේ අලුලෙනේදී. දැන් අනුරාධපුරේට ඔය පිටපත් ගේන්නත් පුළුවන්, ගෙනාව වෙන්නත් පුළුවන්, නොගෙනාව වෙන්නත් පුළුවන්. නමුත් කෑගල්ලේ අලුලෙනේ දිගටම පවත්වාගෙන ආව සබරගුම් පළාතේ ඔය පොත්ගුල් විහාරවල මේ පිටපත් තිබුණා. මෙහෙම තිබුණු පිටපත ත්‍රිපිටක නිර්මල බුද්ධ ධර්මය බුද්ධ භාෂිතය සිංහල අකුරෙන් මාගදී ශබ්ද සංඥා ලේඛනගත කළ ඒවා. ඒවා පරිවර්තනය කළේ නැහැ. බුදුහාමුදුරුවෝ කව පරිවර්තනය කරන්න එපා, තහනම් කළා. චූලවග්ගපාලියේ තියෙනවා ඒ කාලේ හාමුදුරුවෝ දෙනමක් බුදුහාමුදුරුවෝ ජීවමානව ඉන්න කාලේ සකුලා දකුලා වගේ නන් දෙකක් තියෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ අපි බොහොම හොඳට මේ සංස්කෘත ඡන්දස් වෛදික භාෂාව දන්නවා. අපිට හොඳට මේ ධර්මය ඒ ඡන්දස් වෛදික භාෂාවෙන් දේශනා කරන්න පුළුවන්. ඒකින්ද මේ උතුම් නිර්මල බුද්ධ ධර්මය නිවන් මඟ සංස්කෘත භාෂාවෙන් ඡන්දස් වෛදික භාෂාවෙන් අපි ලේඛනගත කරන්න, එහෙම නැත්නම් ලියන්න දේශනා කරන්න කියලා අවසර ඉල්ලුවා. හාමුදුරු දෙන්නේ ඇවිල්ලා බුදුහාමුදුරුවෝ බොහොම බැනලා පන්නගෙන විනය නීතියක් පැනෙව්වා. මගේ මේ බුද්ධ භාෂිතය කිසිම ආකාරයකට මේ ඡන්දස් වෛදික භාෂාවන්ට පරිවර්තනය කරන්න එපා කියලා තහනම් කළා. ඒ වගේම සංගීත ස්වරූපයෙන් මේක සජ්ජායනා කරන්න පාත්වගෙන යන්න එපා කියන එකත් විනය නීතියක් හැටියට සංගීත සූත්‍රයේ තියෙනවා. ඒක නිසා අනුරාධපුර යුගයේදී කිසිසේත්ම මේ ත්‍රිපිටකය පරිවර්තනය කළේ නැහැ. පොළොන්නරු යුගයේත් නැ දකුණුනාගල දමදෙනි දමදෙනිය තමයි සිංහල සාහිත්‍ය චක්‍රවර්ති යුගය කවදක්වත් පරිවර්තනය කළේ නැහැ. හැබැයි බුදුහාමුදුරුව ජීවමාන කාලේම මේ මහා ප්‍රඥන් වහන්සේලා බුදුහාමුදුරුව දේශනා කරපු මේ උතුම් නිර්මල ධර්මය සිංහල මිනිසුන්ට තේරුම් ගන්න පුළුවන් විදිහට අර හෙළ අටුවා ලිව්වා, සීහල අටුවා ලිව්වා, මහා අට්ට කතා, කුරුන්දි අට්ට කතා. මොකද සිංහල භාෂාවට අකුරු තිබුණා. සිංහල භාෂාවේ පොත් ඔය මහාවංශය, දීපවංශය, උත්තරවංශය, ධාතුවංශය, බෝධිවංශය මේ ඔක්කොම ලියලා තිබුණා හෙළ බිමේ, හෙළ භාෂාවෙන්, සිංහල අකුරෙන්, සිංහල භාෂාවෙන් අනුරාධපුරයට ඉස්සෙල්ලත්. ඒක නිසා උත්තරවංශය ලියලා තිබුණ ඊට ඉස්සෙල්ලත් හුඟක්. ඒක අනුව සිංහල භාෂාවෙන් එදිනෙදා මිනිසුන්ට තේරුම් ගන්න පුළුවන් විදිහට හෙළ අටුවා ලිව්වා. ඒකනේ අර කියන්නේ දහමට සරිකොට හෙළුවෙන් පෙරකි දහමට මේ සපැමිණි සංඝ නිවනට සපැමිණි සංඝ සැටනම් කී කියලා ඔය තියෙන්නේ කවියකුත් මේ කවියෙත් තියෙන්නේ මේ දහමට සරිකොට හෙළුවෙන් පෙරකි. හෙළු කියන්නේ හෙළු භාෂාව, සිංහල භාෂාව, සිව්හෙළේ භාෂාව. ඒකෙන් හෙළ අටුවා ලිව්වා. මේ හෙළ අටුවා රජගල, ඒ වගේම සවැත් නුවර, කුඩුම්බිගල, සිතුල්පව්වේ මේ වගේ තැන්වල තිබුණේ. ඒවා දුටුගැමුණු රජුරුව පස්සේ කාලෙක අනුරාධපුරයට ඇතුන් ලැව්වා, ඇද්දෙව්වා ඔය සියලු සිංහල පොත්. මීදු හාමුදුරුව එනකොටත් රජගල තිබුණු හෙළ අටුවා පොත් දෙකක් තුනක් අනුරාධපුරයට ගෙනත් තියෙනවා. එකත් පැහැදිලිව තියෙනවා. මිදු හාමුදුරුව ඉන්දියාවෙන් නෙමෙයි ගෙනාවේ ජම්බුද්දීපෙන්. එකාලි ජම්බුද්දීපය කිව්වේ ඔය නැගෙනහිර සහ රූනේ, ඒ වගේම කඳුරට, බදුල්ල මොනරාගල දිස්ත්‍රික්කවල අම්පාර ප්‍රදේශයට. ඉතින් ඒක නිසා ඒ හෙළ අටුවා අනුරාධපුරයට ගෙනවා. දුටුගමුණු රජුරෝ සියලු හෙළ අටුවා අනුරාධපුරයට ගෙනල්ලා එක්තැන් කළ, තැන්පත් කළා. ඒ සියලු හෙළ අටුවා පිච්චුවා අර බුද්ධඝෝෂ හාමුදුරුව ඇවිල්ලා ඒක පරිවර්තනය කළාට අවුරුදු 6කට ඉතර පස්සේ. දැන් මෙතෙන්දී මේ කිසිම අටුවාවක් දැන් ඉතුරු වුණේ නැහැ පරිවර්තනය කරන්න හෝ දකින්න හෝ. නමුත් අර ත්‍රිපිටකය විනාශ වුණේ නැහැ, බුද්ධඝෝෂ හාමුදුරන්ට අහු වුණේ නැහැ පුච්චන්න. ඒවා තිබුණේ කෑගල්ල, බුද්ධඝෝෂ හාමුදුරුවාගේ අනුරාධපුරයට. මෙහෙම කෑගල්ල තිබුණ ඒ නිර්මල ත්‍රිපිටක පොත් කෑගල්ලේ උපදිසාපති වූ ජෝජ්ටන මහත්තයා එංගලන්තට අරන් ගියා. එයා උපදිසාපති වුණා කෑගල්ලේ 1862 ඉඳන් 65 දක්වා. 65 එයා එංගලන්තයට යනකොට අර මාතලේ අලුලනේ තිබිච්ච පුස්කොළ පොත් 54ම ත්‍රිපිටක ග්‍රන්ථ හැටියට එංගලන්තයට නැවගත කරලා නැව එයා අරන් ගියා. අරන් ගිහිල්ලා එයා ඒවා එයාගේ වත්කමක් වස්තුවක් හැටියට තියාගෙන ඉංග්‍රීසියට පරිවර්තනය කළා. දැන් අර බුදුහාමුදුරුවෝ කියපු දේ වෙනස් කළා. බුදුහාමුදුරුවෝ කවදක්වත් මේක word to word translation එකක් පදපරම විදිහට වචනට වචනේ පරිවර්තනය කරන්න එපා. අර හෙලාටුවා ලියද්දී අර්ථකථා ලියන්න ඉඩ දුන්නා. නමුත් ඉංග්‍රීසියට පරිවර්තනය කරපු එක තමයි අපි අද ඔය එංගලන්තේ තියෙන එක දකින්. ඉතින් ඒක නිසා ඒ ජෝර්ජ්ටන් ජේම්ස් ප්‍රින්සස් රතන සාරාම්දුරේ අප්පුහාමි කියලා මිනිහෙකුයි 4 දෙනා එක්කව වෙලා මේක ඉංග්‍රීසියට පරිවර්තනය කළා. අවුරුදු 20ක් විතර තුල 65 ඉඳන් 89 දක්වාම පරිවර්තනය කරලා ඊට පස්සේ ලංකාවෙන් ගියා සොයිසා කියලා මහත්තෙක් එංගලන්තෙට. ඔය තියෙන්නේ දැන් සාවස්ත්‍ය මන්දිරයේ අයිතිකාර මේ ඒ ටැවන් අයිතිකාර මහත්තයාගේ පුතා තමයි සොයිසා. එයත් සොයිසා මෙයා ගියා එංගලන්තෙට නීති විද්‍යා නීති උපාධියක් කරන්න. එකදාස් අටසිය අනු නමේ මේ සොයි සමහත්වයා දැක්ක තරුණ මේ ඉංග්‍රීසි පිටපතත් දැක්ක සිංහල පුස්කොල පොතත් දැක්ක ඒ වෙන විට රීස් ඩේවිස් ගයිගර් මහතුරු ජර්මන් භාෂාවට පරිවර්තනය කළා එංගලන්තයේ තිබුණ ජර්මන් පිටපතකු මේ තුනම දැකලා මිනිහා නීතිවිද උපාධිය හැදෑරීම අත්හැරලා සිංහලට පරිවර්තනය කළා ඉංග්‍රීසි පිටපත මේ ත්‍රිපිටකය එයා පරිවර්තනය කළේ ඉංග්‍රීසි පිටපත මේක ගෙනල්ලා 1902 කාල්‍ය මුද්‍රණාලයක් තිබුණා මුද්‍රණය කළා රටට නිකුත් කළා පිටපත් කීපයක් ඒ ගමන රටේ ලොකු ආන්දෝලනයක් ආවා ඒ කාලේ හිටිය රටේ යම් යම් යතිවරු යක්කඩුවේ පඤ්ඤාරාමේ හාමුදුරු වගේ අය මේකේ තියෙන සියලු වැරදි පෙන්ලා දුන්නා මේ ත්‍රිපිටකය සාමුලින්ම වැරදි මේ පරිවර්තනය බුදුහාමුදුරු එපැයි කියපු දෙයක් කියලා නමුත් සොයිස මහත්තයා ත්‍රිපිටකේ බොහෝ කොටස් පරිවර්තනය කරලා ගාල්ලට එවලා මුද්‍රණය කරලා දුන්නා මේකට විරුද්ධව 1907, 08, 09, 10 කාලේ කළුතර ධර්ම දේශනා කියලා ඒ කාලේ හිටිය ගාල්ලේ ඉඳන් කොළඹට එනකන් හිටපු මූදුබඩ බොහොම යතිවරු හිටියා මේ කළුතර ධර්ම දේශනා කියලා කොටසක් කරලා මේක මේ වැරද්ද හරිගස්සන්න ඒ කාලේ හිටිය යතිවරු බලවත් උත්සාහයක් දැරුවා ඒක හරි ගියේ නැහැ මොකද කළුතර ධර්ම දේශනා ඊට පස්සේ පොතක් හැටියට මුද්‍රණය කළා පිට කළා පොත හැංගුවා පොත විනාශ කළා දැන් අද වුණත් කළුතර ධර්ම දේශනා පොත කොළඹ පුස්තකාලයක පිටක් තියෙනවා පිටපතක්වත් ෆොටෝකෝපියක් ගන්න තහනම් දෙන්නේ නැහැ ඒක නැවත්තලා තියෙනවා එක්තරා පුද්ගලයෝ කොටසක් ඉතින් ඒක නිසා ඒක අදටත් එක කොටයක් ගන්න පුළුවන් එක්ක දෙකක් ගන්න පුළුවන් ඊට වැඩිය බෑ එක්කෙනෙකුට. එහෙම කරලා මේකේ ප්‍රශ්නයක් ආවා. ඊට පස්සේ 1910-15 ඉඳන් EW අධිකාර මහත්තයා පොළත්තේ බුද්ධදත්ත හාමුදුරුව විශේෂයෙන්ම මේ ත්‍රිපිටකයේ තියෙන වැරදි අඩුපාඩු හැම එකක්ම කලින් කල මතු කරලා පෙන්නුවා. පෙන්නුවාම තමයි ආණ්ඩුවෙන් 1954 මේ ත්‍රිපිටක ග්‍රන්ථ පරිවර්තක මණ්ඩලයක් පත් කළේ. ඒගොල්ලෝ ඊට පස්සේ 54 පත් කළාට ආණ්ඩු වෙනස් වීම නිසා ඒගොල්ලන් ටිකක් ප්‍රමාද වුණා. ඒගොල්ලෝ මේක පරිවර්තනය කරලා 1963-64 වෙනකොට පළවෙනි පොත පිටපත් මුද්‍රණයට නිකුත් කරන්න ඉස්සෙල්ලා එදා හිටිය සංස්කෘතික අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් ආනන්දගුරුගේ මහත්තයාට බාර දුන්නා. පොල්ලත්ති බුද්ධදත්ත හාමුදුරුවන්ව ඇතුල් කළේ නැහැ. වල්පොල රාහුල හාමුදුරුවන්ව ඇතුල් කළේ නැහැ මේ මණ්ඩලයට. ඒ දෙන්න තමයි මේ බොහොම ලොකු උද්ඝෝෂණයක් කළේ මේකේ දැන් සත්‍යෝදය කියලා පොතක් ලියලා වල්පොල රාහුල හාමුදුරුව ඒ වගේම EW අධිකාරම් මහත්තයා මාටිම් වික්‍රමසිංහ මහත්තයා නොයෙක් අය ගිහි පැවිදි ඒ වගේම උඩ කැන්දවල සිට සරණම් කර හාමුදුරුව මෙවට හරියට මේ ඇත්ත පෙන්වන්න ඔය සත්‍යෝදය පොත් හරියට ලිව්වා. නමුත් ඒ කිසි කෙනෙක් මේ ග්‍රන්ථ පරිවර්තක මණ්ඩලයට පත් කළේ නැහැ. ඒ අය කළේ ඒ ග්‍රන්ථ සම්පාදක මණ්ඩලයට ලොකු වැරදීම් සිද්ධ වුණා. අර එංගලන්තේ තියෙන අපේ ඔරිජිනල් අපේ රටෙන් ගෙනිච්ච නියම ත්‍රිපිටකය ඉල්ලුවා ගත්තේ නැහැ හම්බුනේ නැහැ දුන්නේ නැහැ ඒ ගමන ඒගොල්ලෝ කළේ ලොකු හොර වැඩක් බුරුමේ තිබුණා බුරුමා අකුරෙන් ලියපු ත්‍රිපිටකය ඊට පස්සේ පැල්මඩුල්ලේ තිබුණා විසුද්ධි මාර්ගයට සම්බන්ධ කරලා ලියපු පුස්කොළ පොත අම්බලංගොඩ තිබුණා පොතක් මහතර එක්තරා පුද්ගලයෙක්ගේ පොත් ඔක්කොම නම් දාලා තියෙනවා ත්‍රිපිටක සංඥාපනේ ඒගොල්ලන්ගේ මූලාශ්‍ර නමුත් ඒගොල්ලන්ට ත්‍රිපිටකය නිවැරදි අර එංගලන්ට තියෙන ත්‍රිපිටකය හම්බුනේ නැ මේ එහෙම් මෙහෙම් හොයාගත්ත දේවල් අටවල අමුණල තමා ඒගොල්ලෝ ඔය අද නැදිමාලේදී මේ නැදිමාලෙන් පිට කරලා තියෙන අද ඔය පන්සල්වලත් ඔබ හැමත් බෞද්ධ පාලි විශ්වවිද්‍යාලෙත් ඔය සියලු තැන්වල උගන්වන්න උපකාර කරගන්නා මේ ත්‍රිපිටකය ඔය එහෙම මෙහෙන් අමුණලා අටවලා හදාගත්ත ත්‍රිපිටකයක්. අපේ ත්‍රිපිටකය නිවැරදි ත්‍රිපිටකය නිර්මල බුදුදහම අද මයික්‍රෝෆිල්ම් කරලා අර ජෝජ්ජන ගෙනිච්ච සියලු පුස්කොළපත් අද ඉන්ටර්නෙට් එකට දාලා තියෙනවා. එක යම් යම් සීමාවන් තිබුණත් ඕන කෙනෙකුට අද ඒක අවසරයක් ඇතුව ගන්න පුළුවන්. අරගෙන සංසන්දනය කරලා බලන්න පුළුවන් කොච්චර කොහොම විනාශකම් තියෙනවද කියලා. ඉතින් ඒක නිසා අද සියල්ල විවෘතයි. අපේ නිර්මල බුදුදහම අර ජෝර්ජ් ටර්නර් ගෙනිච්චයි එක කොමාරි රැකිලා මයික්‍රෝෆිල්ම් කළා. අදත් අපිට කියවා ගන්න සිංහල අකුරෙන් සියලු දේ තියෙනවා. ඇයි අපි මේවා අරගෙන මේ බෞද්ධ පාලි විශ්වවිද්‍යාලේ මේ විශ්වවිද්‍යාල ඇයි මේවා නොගන්නේ? ඇයි මේවා මේ ප්‍රතික්ෂේප කරලා අර නැදිමාලෙ ලිව්ව එහෙම නැත්නම් නැදිමාලෙ නෙමෙයි ඔක නැදිමාලට අයිතියක් නැහැ. මේ අමරේ වමද්දුම කියලා අපේ මාත් එක වැඩ කරපු මාත් එක් හිටියා. එයා සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම් වුණාම එයා වික්කා. ඒක අනුවයි මුද්‍රණය කරලා ඔය අද ගහලා තියෙන්නේ. ඉතින් ඒ වගේ දේවල් තමයි මෙතන සිද්ධ වුණේ. මේක මේ සියල්ල මේ සිංහල බෞද්ධයෝ මේ ලංකාවේ බෞද්ධයෝ තේරුම් ගන්න ඕන. අපේ ත්‍රිපිටකය නිර්මල ත්‍රිපිටකය අදටත් සිංහල අකුරෙන් ලියපු එක අපිට අර මයික්‍රෝෆිල්ම් හැටියට ඉන්ටර්නෙට් එකෙන් දැන් ගන්න පුළුවන්. දැන් කියවන්න පුළුවන්. දැන් අරගෙන ඇයි අපි ඒක නිවැරදිව පාවිච්චි කරන්න භාවිතයට ගන්නේ නැත්තේ? ඒකයි ප්‍රශ්න. මේවා හැම කෙනෙක්ම දැනගන්න ඕන, තේරුම් ගන්න ඕන. අපේ මේ අර ශාසන ඉතිහාසයත් දැනගන්න ඕන, මේ ත්‍රිපිටක ධර්මයේ ඉතිහාසයත් දැනගන්න ඕන නිවැරදිව.
අතිපූජනීය ගෞරවනීය සදා වන්දනීය බුද්ධ ශ්‍රාවකයන් වහන්සේ, ඔබ වහන්සේ විසින් ඉතාම පැහැදිලිව මේ ශාසනික ඉතිහාසය අපට මේ විග්‍රහ කිරීම ගැන අනන්ත බුදුගුණ බලෙන්, අනන්ත දහං ගුණ බලෙන්, අනන්ත සංඝගුණ බලෙන් ඒකාන්තයෙන්ම ඔබ වහන්සේට ආයුර ආරෝග්‍ය සම්පත්ම ලැබේවා ලැබේවා කියලා එකසිතින් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ස්වාමීන් වහන්ස, මට තියෙන ප්‍රශ්නෙන් දැන් අපුඤ්ඤාභී සංස්කාරයක් ගැන ඔබ වහන්සේ දේශනා කළා ද්වේෂය පිළිබඳව. දැන් ආනාපාන සති සමාධි පින් මේ වඩනකොට ස්වාමීන් වහන්ස, මෛත්‍රිය සතුරෙකුට වඩනකොට මෙතනදී ඊට එහා ගියාම ස්වාමීන් වහන්ස අපිට සතුරෙක් අහුවෙන්නේ නැහැ. මෙතන හම්බ වෙනවා මහා භූත, ආපෝ තේජෝ වායෝ පඨවි කියන සතර මහා භූතයන් හම්බ වෙනවා. මේකට ස්වාමීන් වහන්ස මෛත්‍රිය වඩනකොට මෙතන මහා විශාල විපරිණාමයක් වෙනවා. මේක අනිච්ච දුක්ඛ අනාත්ත කියන ත්‍රිලක්ෂණයට වටහා ගැනීම විග්‍රහ කරන දෙන්න අවසර ලැබේවා කියලා වහන්සේකින් ඉල්ලාසෙයි.
ඔව්, දැන් අපි මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා සතර බ්‍රහ්ම විහරණය වඩනකොට අර රාගය අරති පටිගය මේ වගේ දේවල් හිතෙන් ඉවත් වෙනකොට අපි තුලින් සුදු කිරණ ශක්තියක් විශ්වයට නිකුත් වෙනවා. හැම පුද්ගලයෙක්ම, මිනිහෙකුට විතරයි මේ කිරණ ශක්තිය විශ්වයට නිකුත් කරන්න පුළුවන්. අපි දැන් ඒ වගේ අනුපස්සනා කරනකොට, ඒ සත්‍යක්‍රියා කරනකොට මේ විශ්වයට තමන් දැන හෝ නොදැන හෝ තමා තුළින් කිරණ ශක්තියක් යනවා. අර ශාප කරනකොට, වරින කරනකොට, වස්කවි කරන කියනකොට අර කිරණ ශක්තියක් යනවා වගේම මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා පතුරවනකොටත් සත්‍යක්‍රියා කරනකොටත් විශ්වයට කිරණ ශක්තියක් යනවා. විශ්වයට යනවා කියන්නේ ආපෝ තේජෝ වායෝ පඨවි හතරට ඒ කිරණ ශක්තියින් අනුගත වෙනවා. එතකොට අපි මෙහෙම යහපත් ශක්තියක්, කිරණ ශක්තියක්, සුදු කිරණ ශක්තියක්, පිරිසිදු කිරණ ශක්තියක් නිකුත් කළොත් ඒවෙන් ආපෝ තේජෝ ආයෝ පඨවි මහා භූත හතර පිරිසිදු වෙනවා. අපි අර නරක කිරණ ශක්තියක් රාගෙන්, ද්වේෂයෙන්, මෝහෙන්, ශාප කිරීමෙන්, වෛර කිරීමෙන්, ක්‍රෝධ කිරීමෙන් නිකුත් කළොත් අර ආපෝ තේජෝ ආයෝ පඨවි මහා භූත හතර කළු වෙනවා, කිලුටු වෙනවා, කම්පණයටපත් වෙනවා. කම්පිතම් ප්‍රකම්පිතම් සම්පකම්පිත. දැන් එතකොට අපි ඒ විදිහට බහුතරයක් මිනිස්සු ශාප කළා, වෛර කළා, ක්‍රෝධ කළා, ඔය සංනිවේදන මාර්ග වලින් මේ වගේ කටයුතු කරනකොට කිලුටු වෙන්නේ ආපෝ තේජෝ වායෝ පඨවි මහා භූත හතර. ඒ මහා භූත හතර කිලුටු කොච්චර කිලුටු කළත් ඒ කිලුටු තත්ත්වේ පවතින්නේ නැහැ. ඒවා ස්වයංක්‍රියව අර ක්‍රියාදාමයක් තියෙනවා, ඒවා පිරිසිදු කරගන්න. අපි කොච්චරම පොළොවට කුණු ඇලලුවත්, වාතයට කොච්චරම කුණු කිලුටු දේ දුන්නත්, ජලයට කොච්චරම කුණු හෝදලා ජලය අපිරිසිදු කළත් ජලය කිලුටු වෙන්නේ නැහැ. අපි හොඳටම දන්නවනේ ජලය කිලුටු වෙන්නේ නැහැ කියලා. අපි මේ තියෙන ජලය ඔක්කොම කිලුටු කළාට ජලය කිලුටු වෙන්නේ නැහැ. ජලය පිරිසිදු වෙන්න මොකද වෙන්නේ? භ්‍රමණීය වෙනවා, කැරකේ වෙනවා. මේක භ්‍රමණීය වෙනවා. භ්‍රමණීය වෙනකොට වෙන්නේ වාතයත් භ්‍රමණීය වෙනකොට, ජලයත් භ්‍රමණීය වෙනකොට, පොළොවත් ආකාරයක ඒ භ්‍රමණයක් නිසා අර පියුරිෆයි වෙනවා. එහෙමනම් ආපහු ස්වාභාවික තත්ත්වයට පාටිනවා. දැන් කුණු වැඩි වෙන්න වැඩි වෙන්න මොකද වෙන්නේ? භ්‍රමණය වේගවත් වෙනවා, වැඩි වෙනවා. ඒ වේගවත් වීම තමයි අපිට ඔය සැඩ සුලං කුණාමි මහා වැසි සුනාමි ඔය සියලු දේ හැටියට එන්නේ, ස්වාභාවික විපත් හැටියට. අර මිනිස්සු මේ හතර මහා භූතයන් කළු කළා කිලුටු කරන තරමට භ්‍රමණය වැඩි වෙනවා. මේක හොඳට තේරුම් ගන්න ඕන. එතකොට අපි පිරිසිදු කිරණ ශක්තියක් යනවා නම් අර ආපෝ තේජෝ වායෝ පඨවි භ්‍රමණය සමතුලිත වෙනවා. අර අකල්ලට වැසි වහින්නේ අනවශ්‍ය සැඩසුලම් සුනාමි නායම් වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. මිනිස්සුමයි මේ සතර මහා භූත කිලුටු කරන්නේ, ආපහු මිනිස්සුන්ටමයි නියං ජල ගැලීම් සුනාමි සැඩසුලම් කුණාටු හැටියට මේ තමන් කිලුටු කරදී ආපහු තමන්ට උරුම වෙනවා. මේක හොඳට තේරුම් ගත යුතුයි. දැන් අපි මේක පොඩ්ඩක් පැත්තකින් තියලා ඒ පැවැත්ම බාහිර වශයෙන් නෙමේ අධ්‍යාත්මික වශයෙන් තමන් ගැන හිතන්න. තමන් තුලත් මේ ආපෝ තේජෝ වායෝ පඨවි හතර භ්‍රමණය වෙනවා. භ්‍රමණය වීම නිසා තමයි ලේ ගමනාගමන ඇති වෙනවා. අපි හුස්ම ගත්තාම හුලං ක්‍රියාත්මක වෙනවා. වතුර බිව්වහම ආපෝ ඒවා කෑම කෑම මේවා. අපි දැන් අර රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් කටයුතු කිරීම වැඩි කළාම මොකද වෙන්නේ? අර ලේ ගමනාගමනය වැඩි වෙනවා. රතු ඉර පනිනවා. අපි අපේ හිතේ රාගය ද්වේෂය මෝහය වැඩි නම් ලේ ගමනාගමනය ඒ ස්වභාවයට ඒ ගානට පවත්වන්න බෑ. වාපිච්චෙන් සමතයටපත් වුණා නම් ලේ ගමනාගමනය බොහොම ක්‍රමවත්ව යනවා. එතකොට ද්වේෂය වෛරය ඔය කම්පණයේ කේන්ති දැඩි කේන්තියක් ආවකම මොකද වෙන්නේ? බ්ලඩ් ප්‍රෙෂර් හැදිනවා. නවත්තන්න බැරි තැන වෙන්නේ මොකද? පුපුරලා යනවා. අර හાર્ට් ඇටැක්. මේවා තමයි වැඩි. ඒ වගේමයි අර රාගය නිසා අපි මේ යම් යම් දේවල් අනවශ්‍ය දේවල් ගත්තාම ඔය සියලු ආබාධ හැදින්නේ මේ වාපිච්චෙන්. අපි අර අවශ්‍ය භ්‍රමණයට වඩා වේගයක් අපි ගන්න නිසා රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් කටයුතු කරන හැම අවස්ථාවකම මේ ඇතුළාන්තය තුළ ඔය භ්‍රමණය වෙනස් වෙනවා, වැඩි වෙනවා, වේගවත් වෙනවා. එතකොට තමයි අපි බ්ලඩ් ප්‍රෙෂර් කියන්නේ. එතකොට තමයි මේ සියලු රෝගාබාධ. ඉතින් මේක කල්පනා කරන්න ඕන. අපිට මේ නිරෝගී වෙන්න නම් අපි කළ යුතු දේ මොකද? අර අලෝභ දේශ අමෝහ තේරුම් අරගෙන ලෝභය දේශය මෝහය හිතෙන් ඉවත් කරලා ඒ වෙනුවට මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා. අවසාන වශයෙන් ඕකේ මොකද්ද? ආනපාන සති සමාධි. ආයි වෙන එකක් නෙමෙයි. ඉතින් ඔතෙන්ටම තමයි කොහෙන් ආවත් එන්නේ. මේක තේරුම් ගත යුතුයි. අපි ආනපාන සති සමාධිය නිවැරදිව වඩනවා නම් අපේ අර තුන්දොස් සමතේටපත් වෙනවා. බ්ලඩ් ප්‍රෙෂර් නැති වෙනවා. අර සියලු දේ විරුද්ධ පැත්තෙන් හොඳ පැත්තට හැරිලා අර යහපත් තත්ත්වයටපත් වෙනවා. ඇයි මේක මිනිස්සුන්ට අර හුලං ඇදලා පිට කළා ඔය ආස්වාස ප්‍රාස්වාසයක් ඉදිරිපත් කරපු ගමන්ම අර කසින පටි විකසින ආරවම් මෙහා ඉදිරිපත් කළ ගමන් මේ ලංකාවේ මිනිසුන්ට ඕවා නැති වුණා. අර බුදුහාමුදුරුවෝ කියපු නියම නිවැරදි ධර්මතාවය මේ ආනපාන සති සමාධිය නිවැරදිව මිනිස්සු වැඩුවා නම් ඔය අපිට මේ ලෙඩ රෝග හැදින්නෙත් නැහැ. මේ ස්වභාව ධර්මයේ ඔය නියං ඔය ජල ගැලුම් ඔය සුනාමි ඔය නායම් ඔය කුණාටු සැරිසුලම් ඔය මොකක්වත් එන්නෙත් නැහැ. ඉතින් ඒක නිසා මේ සියල්ල ආනපාන සති සමාධිය නිවැරදිව වඩනවා නම් තමන්ටත් අනුන්ටත් අජ්ජත්තාව බහිද්ධාව අජ්ජත් බහිද්ධාව කාය කායනුපස්සී විහෙරති වේදනාසු වේදනානුපස්සී විහෙරති චිත්තේ චිත්තානුපස්සී විහෙරති ධම්මේසු ධම්මානුපස්සී. ඕක තමයි හරිය. උතෙන්ට තමයි ඕනේ. තේරුම් ගත යුතු දෙ ධර්මය ඕකයි.
ගෞරවනීය අරහතුන් වහන්සේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ දසදහසක් සක්වලට ආඥා පතුරු මේ උතුම් සුත්තු භූමියේ ඉඳලා උභාන්සේ අද අපිට මේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මයේ අභාවයට කී හැටි පැහැදිලි කෙරුවා. ඉතිහාසය පිළිබඳව සාකච්ඡාව පැවැත්වෙහිඳා උභාන්සේ අපිට පැහැදිලි කරලා දෙන්න සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ උප්පත්ති සිද්ධ වෙච්ච මේ උතුම් ධරණී තලයේ මේ ලංකාදීපේ ඒ ඉතිහාසයේ මනවකවානුවේද වැළලී යන්නේ කියන එක ගැන කෙටි පැහැදිලි කිරීමක් කරලා දෙනවා.
මේ රටේ මේ ජම්බුද්දීපේ බෝසත්තුමා උත්පත්ති ලැබූ බවත් බුදු බවට පත් වූ බවත් මේ බුද්ධ ධර්මය දේශනා කර බවත් පිරිනිවන් පෑව බවත් 1860 ගණන් වෙනතුරු මේ ලංකාවේ සියලු මිනිස්සු යම් දැනුමක් ඇති අය 1860 ගණන් වෙනකම් මේක විශ්වාස කළා. මේක දැන් නිසංග මල්ල රජුරෝ අටමස්ථානේ වඳින්න ගිහිල්ලා තියෙන කොහෙද? මේ ශ්‍රීපාදය ඇතුළේ ඔය අට තැනට. ඒ වගේම විමල ධර්ම සූර්ය රජුරුවත් ගිහිල්ලා තියෙනවා අටමස්ථානේ වඳින්න. ඊට පස්සේ මහනුවර රජවරුත් ගිහිලා තියෙනවා මේ අටමස්ථානය වඳින්න. තෙක්කල්ම මේ රටේ මිනිස්සු විශ්වාස කළේ ජම්බුද්දීපේ මෙහෙ දැන් නෝත්තාණ්ඩුකාරයා 1845 මේ කොළඹ ආණ්ඩු කරනකොට නෝත්තාණ්ඩුකාරයාගේ අදත් තියෙනවා මේ ඩයරි එකේ පුට් නෝට්ස් දීපු සටහන්. නෝත්තාණ්ඩුකාරයා කියලා තියෙනවා මම අද ජම්බුද්දීපේට යනවා මේ එක්නලිගොඩ නිලමේ හම්බු වෙන්න. ඒ ජම්බුද්දීපේ එක්නලිගොඩ නිලමේ ඉන්නේ කොළමින් අර නැගෙනහිරට 57ක් නැගෙනහිර කියලා. මේවා ඔක්කොම තියෙනවා ලේකන. ඉතින් ජම්බුද්දීපේ තිබිලා තියෙන්නේ කොහෙද? මේ ලංකාවේ. ඒ වගේම ජම්බුද්දීපේ කඩින් පොත තියෙනවා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අදත් එංගලන්තෙ පුරාවිද්‍යා. ඒ වගේම ත්‍රිසිංහලයේ කඩින් පොත තියෙනවා. සියලු කඩින් පොත් ලිව්වේ හෙළබිමේ ලංකාවේ සිංහල මිනිසු වෙන කවුරක් ලෝකේ කොහයක් කඩින් පොත් ලියලා නැහැ. කඩින් පොත් තියෙනවා ගණනාවක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල මේ සිලෝන් රූම් එකේ කඩින් පොත්තේ තියෙනවා ජම්බුද්දීප කඩින් පොතේ. මේ ජම්බුද්දීපේ මිනිස්සු අර කාලෙකට දෙසැම්බර් මාසෙ ඉඳන් මේ ජම්බුද්දීපේ උසම තැන තිබුණු අර බුදුහාමුදුරන්ගේ සිරිපතුල වන්දනා කරන්න යනවා කියන එක සිංහල අකුරෙන් පැහැදිලිව කඩින් පොතේ ලියලා තියෙනවා. ඒ විතරක් නෙමේ ඒ කඩින් පොතේ ජම්බුද්දීපේ ජම්බුද්දීපේ කියන එකේ මේ හෙළබිමේ මායින් සියල්ල සටහන් කරලා තියෙනවා. දුර අර ඒ කාලේ පාවිච්චි කරපු කුකුල අඬලන බෙර ගහන යෝධයෙක් දුන්නෙන් විද්දාම යොදුන මේ වගේ භාවිතා කළා නම් ඒ සියලු දේ කඩේින් පොත්වල තියෙනවා. ඒවා පෙරදෙන විශ්වවිද්‍යාලේ ඕන කෙනෙකුට ගිහිල්ලා බලන්න පුළුවන්. ඒවා අර අභිවර්ධන මහත්තයා පොතකටත් කොටසක් අරගෙන දාලා තියෙනවා. ඉතින් ඒවා මේවා ඇහැ පියාගෙන තමයි මිනිස්සු ඊට පස්සේ ඔය ජෝර්ජ් ටර්නර් ජේම්ස් ප්‍රින්සස් කියන මිනිස්සු මේ ත්‍රිපිටකය පරිවර්තනය කරාට පස්සේ මේ ජම්බුද්වීපයයි මේකයි මාරු කරගෙන ජම්බුද්වීපය කියන්නේ ඉන්දියාවේ තියෙන කොටසක් කියන එක සුද්ධ කෘතිමව හදලා අපේ රටේ යම් යම් පිරිසට ඉදිරිපත් කළා. එදායින් පස්සේ මේ 1900 විතර වෙනකොට තමා මේ ඉන්දියාවට ගියේ දඹදිව හොයාගෙන. නමුත් 1930 ගණන් වෙනකොටත් දඹදිව හොයාගෙන ලංකාවේ මිනිස්සු ගිහින් තිබුණේ 100කටත් අඩු පිරිසක්, වැඩි නෑ. ඊට පස්සේ තමා මේ දඹදිව වන්දනාවට ඉන්දියාවේ ආකෘති ගඩොල් ආකෘති වඳින්න මිනිස්සු යන්නේ. ඊට පෙර අපේ සිංහල රජදරුවෝ සියලු මිනිසුන් හෙළ ජනතාව අටමස්ථාන වඳින්න ගියේ ඒ බුද්ධ ශක්තියට අනුගත වෙන්න මේ හෙළබිමේ සිව්හෙළේ තිබුණු අටමස්ථාන වඳින්න. නැතුව කවුරුත්ම ඉන්දියාවට ගිහින් නැහැ ඒවා වඳින්න. පස්සේ කාලෙක සුද්ධ තමයි මේ විකෘතිය කළේ. මේකට කළු සුද්ධ ටිකක් මේකට උල්පන්දන් දීලා ඉන්දියාවට ගිහිල්ලා ඔය ආකෘති මතු කළා අරගෙන ඒක යම් ආකාරයක මතු කළා. වැරදිදේ මතු කරන්නමයි සිංහල කළු සුද්ධ හැමදාම කටයුතු කරලා තියෙන්නේ. අපේ දේ නැති කරලා පිටරට දේ අගය කරන්නමයි මේ කළු සුද්ධ හැමදාම කටයුතු කරලා තියෙන්නේ. මේක අපි ද්වේෂයෙන් කියනවා නෙමෙයි. නමුත් ඇත්ත ඇති හැටියට අපේ මිනිසුන්ගේ ඇස් ඇරෙන්න මේක ඇත්ත පෙන්න දෙන්න ඕන, කියා දෙන්න ඕන.
ඒතර ධර්මාශෝක රජුරෝ අපේ හෙළ ඉතිහාසයේ ඉන්දියාවේ ප්‍රතිෂ්ඨාපනය කරවා දේ ප්‍රදේශවල එහෙම
වුණා. ඔව්, ධර්මාශෝක රජුරෝ ආකෘති අටක් මේ අටමස්ථානෙම හැදුවා. ආකෘති අටක් ඒවා හැදුවේ ගඩොලෙන්. අපේ නියම නිවැරදි දැන් ඉතිං බැස්ස ගල ඒ කාලේ කිසිම දෙයක් ගඩොලින් තිබුණේ නැහැ. රිටිගල ජේතවනාරාමේ එක ගඩොල් කැටයක්වත් නැහැ. බුදුගල කුසිනාරා නුවර එක ගඩොල් කැටයක්වත් නැහැ. විරුවඩුන්නේ එක ගඩොල් කැටයක්වත් නැහැ. ඒ කිසි තැනක ගඩොල් කැටයක්වත් නැහැ. තියෙන්නේ හොඳ ග්‍රැනයිට් වලින් කළු ගල් වලින් හදපු නියම නිවැරදි දේවල්. දැන් ඔය ලංකාවේ ඔය මේ පිළියන්දල මට පාත දිහා හදන්න අර මේ බුද්ධ ශාසන ඇමතිතුමා ආකෘතිය ඕක දැන් තව අවුරුදු 50ක් යනකොට මිනිස්සු ඉන්දියාවේ යන්නේ නැහැ ඔය ආකෘතිය වඳි. ඒකත් හොඳයි ඒකටගේ. ඒ හැපෑදිලා කොමාරි ධර්මතාවෙන් දැන් ආකෘතිය වඳින්න ඊට පස්සේ මෙහෙ යයි. ඈ ඔව්, අපේ කෝටි ගණන් මිනිස්සු සල්ලි නිකන් අපරාධ නාස්ති වෙලා සල්ලි වේදන් කරන මිනිස්සු විතරක් නෙමෙයි ඔය ගිය හැම මිනිහෙක්ම ලෙඩ වෙලා රෝගී වෙලා නැටි වෙලා අතරමං වෙලා මිනිස්සු කී දෙනෙක් නම් පහුගිය අවුරුදු 5 තුළ නැති වුණාද අතරමං වුණාද මැරුණාද කියලා කල්පනා කරන්න. ඒක නිසා තවත් දැන් කොහොම හරි දැන් යන්නේ නැහැ. ඉස්සර ලක්ෂ 3ක් ගිය එක දැන් 3000ක් හොයාගන්න හුඟක් අමාරුයි. ඒකයි හිතට අමාරුයි. ඒක හින්දා කෝටි ගාණක් වියදම් කරලා අර මේ කවුද පුරා විද්‍යා ගියාගේ මුණුබුරා ඔව් කණින්හම්ගේ මුණුබුරාට කෝටි ගාණක් වියදම් කළා. ගිහිල්ලා ලී කෑල්ලක් හාරලා පෙන්නලා අන්න මෙන්න හම්බුණා කියලා. හැබැයි ඒක සුමානකින් ඉවරයි. ඊට පස්සේ ඉන්ටර්නෙට් එකේ දැන් කණින්හම්ට නඩු දාලා.
ඔව් ඉන්නත් අරහතුන් වහන්ස මේ ඔබ වහන්සේගේ ධර්මයට අනුගත වෙලා මා ඉතා කෙටි කාලයක්. නමුත් ඒ කෙටි කාලය තුල මට අවශ්‍ය දෑ මා ලබා ගත්තා. මගේ හිතේ තියෙන ලොකු ප්‍රශ්නයක් විසඳගන්නයි මා මේ ඔබ වහන්සේට මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්නේ. ස්වාමින් වහන්ස භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් දහසකට වැඩි පිරිසකට දානමාන දීලා විහාරස්ථානයට අවශ්‍ය විදුලි උත්පාදන වැඩිදී ඉතා වටිනා උපකරණ පූජා කරලා මේ සියල්ල කරේ කටින චීවර පින්කමට යටත්වයි. ස්වාමීන් වහන්ස මට නිවන් මඟට එය බාධාවක්ද කියන එකයි අහන්නේ.
මෙහෙමයි, පින්කමක් කළාට ප්‍රශ්නයක් නැහැ. ඒක එවලෙම එතනදිම කුසලස්ස උපසම්පදා කරගත්තා නම්
අවසරසෝ
කරගත්තේ නැත්නම් ඒක පුඤ්ඤාභිසංකාරයක් වෙලා පැවැත්ම දික් වෙන්න හේතු වෙනවා. මේක තේරුම් ගන්න ඕන. මේ අපේ සම්මත සම්ප්‍රදායික මහායාන බුද්ධාගමේ බලපෑම නිසා අද තියෙන මේ බුද්ධාගමේ පින්කමක් කරලා කුසලයක් කරගන්න ක්‍රමයක් පැහැදිලිව කිව්වේ නැහැ, කියා දුන්නේ නැහැ, පෙන්නලා දුන්නේ නැහැ. මේකයි සියල්ලටම වින්නහිය. ඒ නිසා ආනපාන සති සමාධිය වඩන හැම වෙලාවකම පින කුසලයක් කරගන්න පුළුවන්. මේක හරියට කළොත් අදත් තාමත් ඕන පින්කමක් ඕන කෙනෙකුට කරන්න පුළුවන්. ඒක කිසිම වරදක් නැ. පින්කම කරපු ගමන්ම ඉමිනා පුණ්‍ය කම්මේන මාමේ බාල සමාගම කරන්න ඕන. මේක නැතුව අර බාල සමාගම තමයි රාග සමාගම දේශ සමාගම තමන්ගේ හිතෙන් අස් කළා කුසලස්ස උපසම්පදායි වෙන එකක් නැ, දෙකක් නැ. එච්චර ඒක කරගන්නව නම් හරි. හැබැයි ඒ කටින පින්කමක් හරි මොන පූජාවක් හරි කරලා අර දෙව් මිනිස් සැප, රජ සැප, සිදු සැප, බ්‍රහ්ම සැප, කෙලවර නිවන් දකින්න ප්‍රාර්ථනා කරනන් ඉල්ලුවනම් ඒක පුඤ්ඤාභිසංකාරයක් වෙනවා. එතනම නිවන වැහුණා, යටපත් වුණා.
නායක හාමුදුරනේ, මේ සන්දේශනාවේ රාගයේ ද්වේෂයේ මෝහයේ කියන මේ තුنين මේ මෝහය පිළිබඳ තව චුට්ටක් මට පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද?
ඔව්. මෝහය කියන්නේ මෝහවීම, මොට්ට වීම, මලකඩ තට්ටුවක් සකස් වීම. කොහෙද මලකඩ තට්ටුව සකස් වෙන්නේ? තමන්ගෙම මේ බඹයක් වමන වූ ශරීර කූඩුව තුළ මලකඩ තට්ටු තුනක් සකස් වෙනවා. ඒක එකතුව තමයි මෝහය. මෝහ වෙනවා. මේක අපි දන්නේම නැතුව ඇත්ත ඇටි හැටියට යථාවාදී තථාකාරී ලෙස අපිට ඇත්ත දකින්න බැරි වෙනවා, වැහෙනවා. අපි අර ප්‍රිය දෙයට ඇලීමත් සමග අප්‍රිය දෙයට ගැටීමත් සමග ඒ ප්‍රිය දෙයට ලොල් වෙලා රාගයෙන් කටයුතු කරනකොට, අප්‍රිය දෙයට ගැටිලා ද්වේෂයෙන් කටයුතු කරනකොට තමන්ගේ හිත මොකද වෙන්නේ? අර මලකඩ තට්ටු තුන රාගමල ද්වේෂමල කොහෙද තැන්පත් වෙන්නේ, එකතු වෙන්නේ? අනුසය හැටියට මේ බම්බයක් පමණ වූ ශරීර කූඩුව තුළ. ඒක අනුව මනස දැන් අර තුන්දොස් කිපෙනවා, වාපිච්චෙන් මේ කිපෙනවා. කිපීමත් සමග විසම වීමත් සමග ලේ ධාතුව කළු වෙනවා, කිලුටු වෙනවා. කළුලේ ඊට පස්සේ අර මේ සියුම් ලේනහරහ යනවා. මොලේ තියෙන්නේ ශෛල වගයක්. ඒ ශෛල වටේට තමයි මේ සියුම් ලේනහර යන්නේ. අර සියුම් ලේනහරවල අර වගේ රාගයෙන් ද්වේෂයෙන් මෝහෙන් රත්තුණු මත්තුණ අර කිලුටුලේ යනකොට අර ශෛල පිච්ච වෙනවා. මේක තමයි මෝහය, මේක තමයි මොට්ට වීම, මේක තමයි භෞතික අර විද්‍යාඥයන් අද විද්‍යාවෙන් හොයාගෙන තියෙන මේක තමයි ක්‍රියා. මේ උපදිනකොට දරුවෙකුට ශෛල 80,000ක් විතර බොම් ප්‍රකෘති තත්ත්වයේ තියෙන අර ප්‍රභාස. නමුත් මේක අවුරුදු 19ක් 20ක් යනකොට අර රාගයෙන් ද්වේෂයෙන් කොටසක් පිටිනවා. අවුරුදු 50ක් 60ක් යනකොට අර 80,000 පුතක් යන පුද්ගලයෙකුගේ අර 80,000න් 5,000ක්වත් ක්‍රියාත්මක නොවන තත්වයට පත් වෙනවා. ඒක තමයි මෝහය. ඒක තමයි මුට්ටකම්. ඒක තමයි ශෛල පිච්චීම. ඉතින් ඒ ශෛල පුච්චකට කවුද? තමන් රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් කටයුතු කරන හැම අවස්ථාවකම ওই ශෛල පිච්චිලා අර මනසිකරීමේ යෝනිසෝ මනසිකරයෙන් කටයුතු කිරීමේ මෙනෙහි කිරීමේ ශක්තිය නැති වෙලා යනවා. හේතුඵල ධහමට බහගල පැබැලීමේ ශක්තිය නැති වෙලා යනවා. ප්‍රිය දෙයට ඇලෙනවා, ප්‍රිය දෙයට ගැටෙනවා, අන්තවාදී වෙනවා. ඒක තමයි මෝහය. මෝහය කියන්නේ මෝහවීම. මෝහ වෙන්නේ මොට්ට වෙන්නේ තමන්ගෙම මනස, තමන්ගෙම මොළය අර ප්‍රඥා ශක්තිය විඥාන ශක්තියෙන් මුට්ට වෙනවා. ඒකයි වෙන්නේ. ප්‍රඥා ශක්තිය මතුවෙන්න බෑ අර මලකඩ තට්ටු තුන තියෙනකම් අර ශෛල පිච්චුන නිසා. ඒක තමයි මෝහය කියන්නේ.
ස්වාමීන් වහන්සේ මේ නිගණ්ඩුව කියලා පොතක් තියෙනවා. මේ ඒකේ බුදුහාමුදුරන්ගේ නාමාවලියක් තියෙන්නේ. එතකොට ඒ බුදුහාමුදුරන්ගේ නාමාවලියේ මේ මහේසි කියන්නේත් බුදුහාමුදුරන්ට. මහා ඉසි කියලා කියන බුදුහාමුදුරන්ට. එතකොට දැන් මේ ඉසින් බැස්ස ගල කියන්නේ බුදුහාමුදුරෝ වැඩපු නිසාද නැත්නම් මේ ඉසිවරු වෙනම ආව නිසාද?
මෙහෙමයි. ඉසිවරු විතරක් නෙමේ යම් කිසි මේ විශ්වයට කිරණ ශක්තියක් නිකුත් කරන්න පුළුවන් මේ මිහිතලය මත මේ පෘථිවි තලය මත තියෙන එකම තැන. දැන් ඇමරිකන් කාර්යොත් මේ කිරණ ශක්තිය හොයාගෙන ආව ලංකාවට. ආවෙ නැද්ද? දැන් හරියට ඉසින් බැස්ස ගල කෙලින් කිරණ ඉරණ විල තියෙන. මෙතෙන්ට එන්න බැරි නිසා අර මේ කෙලින් තියෙන තැනකට ගිහිල්ලා එතනින්නම් මෙතෙන්ට ගන්න ඇමරිකන් කාර්යෝ හැදුවේ. අර ඉරණ විල කියන්නේ කිරණ ශක්තිය. හදුවේ මොකද්ද? අර කිරණ ශක්තිය විශ්වයට නිකුත් කරන්න. ඉතින් ඒක නිසා මේ යම්කිසි බුදුවරයෙක් හෝ යම්කිසි ඍෂිවරයෙක් හෝ මේ කිරණ ශක්තිය විශ්වයට නිකුත් කරනවා නම් නිකුත් කරන්න පුළුවන් එකම ශක්තිය මේ මිහිතලේ තියෙන තැන මේ ඉසින් බැස්ස ගල ඉසිපතන ආරාමය. ඉසිපතන ආරාමය කියන්නේ මාගදී වචනේ. පතනේ කියන්නේ බැස්ස කියන එක. ඒක සිංහලට පරිවර්තනය කළාම ඉසින් බැස්ස ගල වුණා. මාගදී භාෂාවෙන් ඉසිපතන ආරාමය. එහෙමයි හැම දෙයකම වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මේක මේ විශ්වයේ මේ මිහිතලේ මෙතන තරම් පැහැදිලිව මේ කිරණ ශක්තිය මේ පිරිසිදු කිරණ ශක්තිය. කළු කිරණ ශක්තිය නෙමෙයි. පිරිසිදු කිරණ ශක්තිය විශ්වයට නිකුත් කරන්න පුළුවන් තැනක් තවත් මේ මිහිතලේ නැ මේ ඉසිම්බස්ස ගල පිම්බිම තරං බලවත් සේ. ඉතින් ඒක නිසා මේ සියලුම පින්වතුන්ගේ සහභාගීත්වයෙන් අපි බලාපොරොත්තු වෙනවා. දැන් අද අවසාන දවසේ නෙමේ හෙට හෝ අනිද්දා අපි මේ වැඩසටහන අවසන් කරන්නට පෙර මේ සියලු දෙනාගේම සුදු කිරණ ශක්තිය මේ විශ්වයට නිකුත් කරලා එකවර විනාඩි 5ක් සත්‍යක්‍රියා කරලා සියලු දෙනාගේ ඒකාබද්ධ සුදු කිරණ ශක්තියෙන් මේ විශ්වයට අපිට කරන්න පුළුවන් සියලු යහපත සියලු මිනිසුන්ට සත්වයන්ට අර ආපෝ තේජෝ වායෝ පඨවි මහා භූත හතර සියල්ලම යම් ආකාරයකට යම් ධර්මකට අපි මේ මිනිස්සු මෙතන 3-4000ක් ඉන්නවා. හැම කෙනෙක්ම යම් යථාභූත ඥාන දර්ශනයක් ගන්නවා. හැම කෙනෙකුටම සුදු කිරණ ශක්තිය පිහිටවන්න විනාඩි 5කට පුළුවන්කම තියෙනවා. විනාඩි 5ක් අපි අර රාගයෙන්තරව ද්වේෂයෙන්තරව මෝහයෙන්තරව මේ විශ්වයට මේ ආපෝ තේජෝ වායෝ පඨවි මහා භූත හතරට අපේ අර මිනිස්සෙක් හැටියට කරන්න පුළුවන් උපරිම සුදු කිරණ ශක්තියක් නිකුත් කළා. හැම කෙනෙකුටම ඒක යහපතක්, රටටත් යහපතක්, මිනිසුන්ටත් යහපතක්, සිතක් ශාන්තියක් සහනයක්, කලට වැසි වහින්න පුළුවන් හොඳටම ඒ ශක්තිය නිවැරදිව නිකුත් කළ තරමට. ඉතින් ඒකත් අපි කරන්න බලාපොරොත්තු වෙනවා අවසාන වෙන්න පෙර.
අවසරයි අරහතුන් වහන්සේ. අනබ්බි රත සංඥා කියන මේ මාගදී භාෂා වචනේ අනබ්බි රත කියනකොට මේ ආගදේශ මොකක් කියනකත්
සම්බන්ධ. ඒක විරුද්ධ වචනේ මොකද්ද? අබ්බි රත.
ආගදේශ මොහයත් මේට සම්බන්ධ වෙනව නේද?
ඔව් ඒකටම සම්බන්ධයි. දැන් අබ්බි රත සංඥා තුනයි තියෙන්නේ. පුඤ්ඤ අபிසංකාර, අපුඤ්ඤ අபிසංකාර, අනිඤ්ඤ අபிසංකාර. රාගයට ද්වේෂයට මොහයට සම්බන්ධයි තුනම. ඉතින් ඒවා අභිරත සංකාර තමයි පුද්ගලයව කිලුටු කරන්නේ, දුකටපත් කරන්නේ, සියලු දුක් දෙන්නේ මේ කෑල්ල මේ මේ අභිරත සංකාර විග්‍රහයම මේකේ තියෙනවා මේකේ තියෙනවා පැහැදිලිව මේක හොඳට කියවලා බලන්න මේ මේ සූත්‍රයේ තියෙනවා පැහැදිලිව අසූ දෙක ඔව් අසූ දෙකේ පිටේ තියෙනවා මෙන්න මෙහෙම එකක් හොඳට බලන්න කතමාචානන්ද සබ්බ ලෝකේ අනබිරත සංඥා ඉදානන්ද වික්කු යේ ලෝකේ උපාදාන චේතසෝ අදිත්තාන අභිනිවේසය අනුසය මේ අභිනිවේෂානුසය කියන්නේ දැඩියම නියත වශයෙන්ම අනුසයටත් වඩා බලවත් අභිනිවේෂානුසය. මේක තුනකින් තේ තුනක් තියෙනවා අභිසංකාර තුනක්. ඒ තුනෙන් තමයි ලෝකයේම උපාදාන ලෝකයේ උපාදාන චේතසෝ අදිඨාන. මේ තුනම අභිරත සංකාර. ඒ අභිරත සංකාර තුනම තේ පජහන්තෝ විහෙරති අනුපාදියන්ත හිතක නැවත නූපදින ආකාරයටම අනබිරත සංකාර හැටියට අර පුඤ්ඤාභි සංකාර අපුඤ්ඤාභි සංකාර අනිඤ්ඤාභි සංකාර ඉවත් කරගත්තොත් ඒ පුද්ගලයා අර සංඥාවේ අනබිරත සංකාර අනුපස්සනා කළා අබිරත සංඥා හිතෙන් ඉවත් කරනවා ඒ අනුව මුළු ලෝකෙම යම් ආකාරයකට සුවපත් කරන්න පිරිසිදු කරන්න යහපත් කරන්න පුළුවන් තමන්ගේ නිවන නියත වශයෙන්ම මේ වැහෙන්නේ අභිරත සංකාර නිසා පුඤ්ඤාභි සංකාර අපුඤ්ඤාභි සංකාර අනිඤ්ඤාභි සංකාර නමුත් ආගමේ වැඩගත් කොට බලකන්නේ පුඤ්ඤාභි සංකාර අනිඤ්ඤාභි සංකාර දෙක සියලු ආගම්වල වැඩගත් කොට සබන්නේ සලකන්නේ පුඤ්ඤාභි සංකාර අනිඤ්ඤාභි සංකාර ඔය වේද සිව ආගම් උපනිෂද් ධර්ම දේවාගම් සියල්ලේ මහා ඔය මහායානේ සියලු දෙන අනිඤ්ඤාභි සංකාර වැඩගත් කරනවා ඒ වගේම මුළු සද්ධර්ම පුණ්ඩරික සූත්‍රයම ලියලා තියෙන්නේ පුඤ්ඤාභි සංකාර වැඩගත් කොට කරන්න කියව ආයතනයක් ඉල්ලීමක් ප්‍රාර්ථනාවක්මයි මුළු සද්ධර්ම පුණ්ඩරික සූත්‍රයේ ගාථා තියෙනවා ඡේද ගණනක් නමේ ඉඳන් 21 දක්වා සියලු තැන්වල කියලා තියෙන්නේ මේ අභිසංකාර කරලා පිංකම් කර කර ඉල්ලන්න ප්‍රාර්ථනා කරන්නේ අදින්න මේ මේවා ලැබෙන්න කියලා. හොඳට කියවලා බලන්න මේ මේ සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය අපි හොඳට කියවන්න ඕන. කියවලා බලන්න ඕන මේක කොයිතරම් මේ බුදුදහම මේ උතුම් නිර්මල බුදුදහම කොයි පැත්තටද මේ සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය නිසා ගෙනිච්ච කියලා. සම්පූර්ණම බුද්ධ ධර්මය සහමුලින්ම විනාශ කළ වෙනස් කළේ ඔය සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය නොයෙක්වර ඉන්දියාවේදී 13 වරක් ලියලා තිනවා ඒ 13ෙන්ම කරලා තියෙන්නේ මේ ධර්මය විකෘති කළ ආගමක් මතු කිරීම.
ගෞරවනීය රහතන් වහන්සේ ගරු ස්වාමිපාදයන් වහන්සේ ඔබ වහන්සේ ඉදිරියේ මේ සියලු දෙනා ඉදිරියේ මම කළ යුතු ප්‍රකාශයක් නොකළොත් එය මට මගේ හිතේ යුතුකමක් ඉටු කරේ නැහැ කියන එක මගේ හිතව මට කියන නිසා ගෞරවනීය මහා රහතුන් වහන්සේ 1998 දැනට අවුරුදු 22කට කලින් සමාවෙන්ද මගේ වචනය ශබ්දේ සැර වැඩි නම් 1998 දී මගේ උපංගම පුත්තලම මම පුත්තලම රෝහලේ ඉපදුන කෙනෙක් ඔබ වහන්සේ ප්‍රකාශ කළා මම නිවන මතු කරගන්නවා
මම පරම පවිත්‍ර සිරි සද්ධර්මය ශ්‍රී ලංකා වාසීන්ට බෙදා දෙනවා. ඔබත් එය පිළිගන්න. අද තමයි ඔබ වහන්සේ අභිමුඛයට පැමිණ ලංකා ඉතිහාසය මගේ කණින් අහලා ඔබ වහන්සේ පරම පවිත්‍ර පිරිසිදු සිරි සද්ධර්මය මතු කර දීම ගැන සත්‍ය වශයෙන්ම හදවතින්ම මේ ප්‍රකාශය මා කළ යුතු ඔබ වහන්සේ කලින් කරන ලද ප්‍රකාශය අද මල්පල ගැනිලා තියෙනවා 1998දී පුත්තලමේදී ඔබ වහන්සේ යටතේ සේවය කළ නිලධාරියෙක් වශයෙන් මම සන්තෝෂයෙන් මේ අවස්ථාවේදී ඒක මතක් කරනවා. මේ සීලු දෙනාගේ කණින් ඇසීම සඳහා මේ ඉසිම් බැස්ස කළ ඓතිහාසික සිද්ධස්ථානයේදී මට සමාවෙන්න මගෙන් වරදක් වුණා නම් මේ ප්‍රකාශය කිරීමේදී සාදු සාදු සාදු. මම සම්පූර්ණයෙන්ම අද සබ්බ ලෝකේ අනභිරත සංඥා සබ සංඛාරේසු අනිත් සංඥා මම පුදුමාකාර විදියට සංවට්ට ආවට්ට සංවට්ට පරිවට්ට විවට්ට විවට්ට විරච විරෝචති. ඔබ වහන්සේ නේද මට මේ 1998 මම නියමත මතු කර ගන්නවා බණ්ඩාර මහත්තයෝ කියන ප්‍රකාශය කළේ මේ මහා පූස රත්නේ මහා මුනි මහා මුනි මහා මුනිින්ද්‍රයන් වහන්සේගේ ධර්මය මේ ඉසිම් බැස්සකල ඓතිහාසික මේ ධම්මචක්කපවත්තන සූත්‍රයේ දේශනා කරන ස්ථානයේදී දේශනා කළ ස්ථානයේදී සාදු සාදු සාදු. මම මගෙන් කිසියම් වරදක් සිදුවේ ඇත්නම් රාජකාරමේ වැරදි තව තව වැරදි වැරදි නැති කෙනෙක් නැහැ. අභිමුඛයේ සමාව ගැනීමත් මම මේ අවස්ථාවේ
දැන් මේක සාදු සාදු මතුකලේක හරි මතුකලේක තමනුත් කොහොම හරි තමන්ගේ ඇටෙත් මතු කරගන්න ඕන. තමනුත් මේකට අනුගත වෙලා තමනුත් මේ පාර හොයාගෙන පාර යන එකයි කරන්න පුළුවන් එකම උදව්ව යුතුකම වෙන මොකක්වත් නෙමෙයි.
අවසරයි අරහතුන් වහන්ස.
ඔය මයික් එකක් කරන් කියන්න.
ආදීනව සංඥාවලදී ආදීනව අනුපස්සනා කරලා අපේ හිතේ තියෙන ආස්වාදය අත්හැරලා අපි එතකොට තුන් දොස්ම සමතයකට පත් කරගත්තට අර සමහර වෙලාවට අපිට මේන් රෝග 108ක් සුව වෙනවා කිව්වා. සමහර නිදන්ගත රෝග වාපිත්සෙම් කිලිටිවීම නිසාද මේ උදාහරණයක් විදියට ඔය
බ්ලඩ් ප්‍රෙෂර් නිච්ච වෙලා සුඛ වෙලා අත් වෙලා කියන්නේ නිදන්ගත වෙලා.
නිදන්ගත වෙලා.
ඒක අනිච්ච දුකානත් මෙනෙහි කළාම මොකද වෙන්නේ? නිදන්ගත වෙද්දී අර අනුපාදියන්තෝ.
ඔව්.
ආයි උපදින්නේ නැති තත්වයට උදුරලා දානවා අයින් වෙනවා අස් කරනවා.
ඔව්.
ඉතින් ඒක නිසා ඒකයි කිව්වේ මේ යුගනද්ද වශයෙන් උයි ආනපාන සත්‍ය සමාධිය වැඩි යුක්ත.
ඔව්.
අර සමත විපස්සනා දෙකක් තියෙනවනේ. ඒ දෙකම එකවරම කරන එකයි යුගනද්ද.
ස්වාමීන් වහන්සේ මට තියෙන ප්‍රශ්නය මේකෙදි දැන් මේක අර දීගං වදීර්ඝ සංසාරයේ එන පුරුදු එක කවදාද?
ඒවා ඔක්කොම වර්තමාන මොහොතේ ඉන්නේ. ඒවා ඔක්කොම මුල් බහගෙන නිත්‍යසේ සුඛසේ අත්තසේ. අර නිත්‍යසේ සුඛසේ අත්ත තියෙන දේ අනිච්ච දුකානත් අනුපස්සනා කරනකොට ඒවයි උදුරලා.
එතකොට ස්වාමීන් වහන්සේ මේ රෝගවලට බෙහෙත් ගන්න ගියාම සමහර වෛද්‍යවරුහනි ජෙනරේෂන් එකක් ගැන අර
ඒ වහන්නේ අර නිදන්ගත හින්දා තමයි. ඒක තියෙනවා. මේක මේ නිදන්ගත වෙලා තියෙන්නේ මේ ජීවිත කාලේ නෙමෙයි
සංසාරේ.
බොහොම කල්ප කාලයක්. ඒකනේ දීගං වා කිව්වේ.
එතකොට ඒක දෙමව්පියන්ගේ එහෙම නැත්තම්
එහෙම තමයි. ඒ ඥාන එහෙමත් ශක්තියක් තියෙනවා.
තියෙනවා. හරි හරි.
නායකාරයෝ ගාවට යාවේ.
හරි.
දෙමව්පියෝ කියන්නේ නායකාරයෝ.
හරි හරි. පැහැදිලි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට දීර්ඝායස.
දැන් ගෙවල්වලදී දානයක්
මයික් එක මිටෙන්ට දෙන්නකො
දානයක් දෙනකොට ඒ දානේ දුන්නයින් පස්සේ අපිට ස්වාමින් වහන්සේලා පින් දෙනවා. පින් දීමේදී සමහර වෙලාවට ඔය එත්තාවතාච කියන ගාතාව කියවෙන්නෙත් නැහැ. ඉඳන් ඕ ඥාතිනම් කියන ගාතාව කොටස කියවෙන්නෙත් නැහැ. ඉඳන් මේ ඥාතිනම් තමයි තුන්වතාවක්ම කියවෙන්නේ. එතකොට ඔය ඉමිනා පුණ්‍ය කම්මේන කියවෙන්නෙත් සමහර වෙලාවකට. එතකොට අපිට මේ පින් කරපු පින් කුසල් කරගන්නත්
බැරි
වෙනවා. ඊළඟට එත්තාවතාච නොකිව්වට ආකාශට්ටාච බුම්මට්ටා කියන ගාතාව කියනවා.
ඉතින්
ස්වාමීන් වහන්සේලාට අපිට
කියන ආකාශට්ටාච බුම්මට්ටා කියන ගාතාව පොළොන්නරු යුගයේදී හදාගත් ගාථාවක් මිසක් ඊට ඉස්සෙල්ලා කවදක්වත් භාවිතයේ තිබුණු බව කවුරුවත් කොහෙවත් පේන්න නැහැ. දැන් මේකේ තියෙනවා යම් හරයක්. ආකාශට්ටාච බුම්මට්ටා කියන්නේ ඔය දෙවියෝ භූතයෝ පෙරේතයෝ අහසෙයි සැරිසරණයට ආකාශට්ටාච බුම්මට්ටා. ඊට පස්සේ කියනවා දේවා නාග මහිද්దిక කාටද කියන්නේ මේ ඉස්සර අපේ හිටිය ඥාතින් දේව ගෝත්‍රය නාග ගෝත්‍රය මහිද්దిక කියන්නේ මිහින්තලේ ආරක්ෂා කරගත්ත යක්ෂ රක්ෂ ගෝත්‍ර දෙක මේ හතර වරිගේ හතර ගෝත්‍රය තමයි අපේ ඥාති අතීත. එතකොට අර ආකාශට්ටාජ බුම්මට්ටා කියලා දෙවියන්ට භූතයන්ට පෙරේතයන්ටත් දේවානාග මහිද්దిక කියලා ඥාතින්ටත් අතීත ඥාතින්ටත් පින් දෙනවා පුඤ්ඤන්තං අනුමෝදිත්වා. හැබැයි ඊට පස්සේ කියන්නේ මොකද්ද? තිරන් රක්කන්තු බුද්ධ ශාසනං ධම්ම දේශනං අර පින් අනුමෝදන් කරන්නේ නැහැ. අර එත්තාවතා චම්මේහි සම්බදං පුඤ්ඤ සම්පදං සබ්බ සම්පatti එක සිද්ධ වෙන්නේ නැහැ. කැපකොට පින් දෙන්නේ නැහැ. හැබැයි අර ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගමයිතික කියන එකත් ඔය සියලු දෙනාට පින් අනුමෝදන් කරන අර්ථයක් තියෙනවා. නමුත් ඒක අපිට අර කැපකොට පින්දීමක් වෙන්නේ. නමුත් තිරෝගුඩ්ඩ සූත්‍රයේ තියෙන මේ එත්තාවතාචම්මේහි සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ දේවා සබ්බේ භූතා සබ්බේ සත්තා අර සබ්බ සම්පatti සිද්ධා. ඊට පස්සේ ඉදම් මේ ඥාති කියන්න ඕන. අර අයට පින් දුන්නත් අපේ සියලු ඥාතින්ට ඉදම් මේ ඥාති දෙපාරක් කියලා ඉදම් බෝ ඥාති කියන්නම ඕන. කිව්වේ නැත්නම් අපින් අර පින් බලාපොරොත්තු වෙන ඥාතින්ට කැපකොට පින් දෙන්න පින් පවරන්න අඩුපාඩුවක් තියෙනවා. ඉතින් ඒක නිසා එක කුසලයක් වෙන්නේ මේ නිවැරදි ගාථාව කිව්ව.
උන්වහන්සේලා එසේ කිව්වත් අපි හිතින් හිතාගත්තත්
තමයි. ඔව් ඉතින් තමන් ඒක හිතින් කියන්නත් පුළුවන්. දැන් ඔක දැන් ස්වාමීන් වහන්සේලා ඊට පස්සේ කියන එක නැහැ. මේක නිවැරදි ධර්මය තේරුම් ගත්තට පස්සේ. ඉතින් දැන් කවුරුත් දන්නවනේ එත්තාවතාචම්මේහි සම්බදං ගාථාවක් දන්නවා. ආකාශට්ටාජ බුම්මට්ටා දේවානාගම හිද්దిక ගාථාවක් දන්නවා. මේක හරියට දන්නවා.
සාංගික දානයක් කියන
පහදාගෙන මේක තියෙනවා දක්ඛින විභංග සූත්‍රයේ දාන ආනිසංස සූත්‍රයේ බුදුහාමුදුරුව කියලා බුදුහාමුදුරුවම කියලා සංඝ කියන මගඵල ලැබූ කෙනෙකුට සාහිත්‍යව දෙන දානයක් සංඝ දානයක් වික්කු සංඝස්සදේම කිව්වොත් දෙපිරිසම ඉන්න ඕන. එහෙම නැත්නම් මගඵල ලැබූ එක්කෙනෙක්වත් නැත්නම් ඒක බික්කු දානයක්. හැබැයි පෘථග්ජන මිනිස්සු හැටියට ඔබ සැම දන්නවද ඔබට පේන්න පුළුවන්ද තීරණය කරන්න පුළුවන්ද හාමුදුරුව දානමක් ගෙනාවට එක්කහු කරගෙන වඩම්මක් ගෙනාවට පස්සේ අඩු ගන්න එක හාමුදුරු නමක් හරි සෝතාපට්ටි ඵලයට පත්වෝ එක්කෙනෙක්ව ඉන්නවනම් බික්කු සංඝස්ස දෙම හරි. ඉතින් දන්නේ නැති නිසා කියන්න බැරි නිසා අනුමාන කරන්න බැරි නිසා අපි කොයිකටත් යහපැත්තට යහපත් පැත්තට බික්කු සංඝස්ස දෙම කියනවා. හැබැයි ඉතින් බික්කු විතරක් නම් ඉන්නේ සාංගික දානයක් වෙන්නේ නැහැ. නමුත් පෘථග්ජන මිනිස්සු හැටියට අපිට ඒක ඔය ඔබ හැමට ඒක කියන්න බෑ. මෙතන සමහරට හාමුදුරුනම් 300ක් 3000ක් ගෙනවත් ඔය බීම සීච්චකට එහෙම ගෙනාවේ එකම උප අර සෝතාපට්ටි ඵලයට පත්තු එකම කෙනෙක්වත් නැත්නම් 3000කට දුන්නත් ඒක බික්කු දානයක් මිසක් බික්කු සංඝස්ස දෙම කියලා පවරන්න බෑ. ඒක බික්කු විතරයි. බික්කු දානයක් විතරයි. අවසාන ප්‍රශ්නේ අහන්න.
ගෞරවනීය ස්වාමීන් වහන්ස මේ සබ්බ ලෝක යනබිගත සංඥා කියන තැන උපාදාන චේතසෝ අදිඨාන අබිනිවේස අනුසය කියන එක තමන් කැමැත්තෙන්ම මේ අපුඤ්ඤාභිසංකාර කරන්නේ අදිෂ්ඨාන කරලමයි.
දැන් පුඤ්ඤාභිසංකාර අපුඤ්ඤාභිසංකාර අනිඤ්ඤාභිසංකාර කරන්නේ තමන්ගේ කැමැත්තෙන්මයි, දැඩි අවශ්‍යතාවයෙන්මයි, දැඩි කැමැත්තෙන්මයි. ඒක තමයි අදිඨාන අභිනේසංශය. අතුව මේක කවුරුත් කිව්වට කරන දෙයක් නෙමෙයි. පින්කම කරලා දෙව් මිනිස්සු අප ප්‍රාර්ථනා කරන්න ඉල්ලන්නේ තමන්ගේ දැඩි කැමැත්තෙන්මයි, දැඩි අදිෂ්ඨානිකින්මයි. ඒ වගේම අර පව් මොකක් හරි දෙයක් නැති වුණාට පස්සේ ශාප කරන්නේ, වෛර කරන්නේ, ක්‍රෝධ කරන්නේ, පලි ගහන්නේ බොහොම කැමැත්තෙන්. කොයි විදිහෙන් හරි මේකට එකට එක කරන්න ඕන කියන. ඒ වගේම ධානයක් ලැබුවාම ඒ වගේමයි. රාගය, ද්වේෂය, මෝහය තුනම නිසා තමයි දැඩිව මේ අභිරත සංකාර අභිසංකාර කරන්නේ. හොඳයි, එහෙනම් දැන් ඉතින් වෙලාව පහු වුණා. අපි අදට උදේවරුවට අවසන් කරමු. අද හවස්වරුවෙත් තියෙනවා තුනට ධර්ම දේශනාවක්. ඊට ඉස්සෙල්ලා සේනාපති හාමුදුරුවොත් පැයක පමණ ධර්ම දේශනාවක් කරනවා ඇති එකේ ඉන්න දෙකට. ඊට පස්සේ තුනට අද කායගත සත්‍ය සූත්‍රය දේශනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකත් කෙටි සූත්‍රයක්. ඊට පස්සේ මේ භාවනාවට අදාළ බොහෝ දේ ඉවරයි. හෙට උදේ තියෙනවා සත්තට්ඨාන කුසල සූත්‍රයත්, හෙට හවස සංගවේද සූත්‍රය සහ කිණ්ටි සූත්‍රයත් කෙටියෙන් දේශනා කරන්න බලාපොරොත්තු වෙනවා. අනිද්දා උදේ අනුධම්ම සූත්‍ර හතරත් සහ අනත්ත ලක්කන සූත්‍රය අවසාන වශයෙන් මේ හිසින් බැස්ස ගලදී බුදුහාමුදුරුවෝ අර පස්වක මහන්ට අරහත් ඵලයට පත්වෙන්නට උපකාර වනසේ දේශනා කරවදාළ අනත්ත ලක්කන සූත්‍රයත් අවසාන වශයෙන් දේශනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ අනුව හෙට අනිද්දා දවල් මේ වෙනකොට 10:45 වෙනකොට සියලු දේශනා අවසానයි. නැවත දවල් දානෙන් පස්සේ 12න් පස්සේ එකට පමණ සමාලෝචනයක් පවත්වනවා. ඒ නිසා පින්වතුන් කවුරුත් සහභාගී වෙන අයට පුළුවන්කම තියෙනවා ඉදිරිපත් වෙන අයට වචන කීපයක් කතා කරලා ඒ සමාලෝචනයට අපේ භික්ෂුන් වහන්සේලාට, සිල්මෑණියන්ට, ඒ වගේම අනික් පින්වත් උපාසක උපාසිකා පිරිසට කීප දෙනෙකුට අපි ඒ සමාලෝචනය එකේ ඉඳන් 4ට විතරයි පවත්වන්න බලාපොරොත්තු වෙන්නේ. 4ට වැඩසටහන අවසానයි. මොකද සමහර පිටසක් ඉන්නවා ආපහු යන්න, ඒ අයට යන්න අවස්ථාව ලබා දෙන්න 4ට අවසන් කර. හොඳයි, එහෙනම් කවුරුත් සාදුකාරයක් දෙන්න මේ ගාථාවන් කියලා පින් අනුමෝදන් කරන්න. ඉත්තාවතාචං සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ දේවා මෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධිය. ඉත්තාවතාචං සම්බදම් පුඤ්ඤ සබ්බේ භූතං මෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධිය. ඉත්තාවතාචං සම්බදම් පුඤ්ඤ සබ්බේ සත්තා උද්‍යන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතාං ඥාතේ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතාං ඥාතේ. ඉදම් වූ ඥාතීනං හෝතු සුඛිතාං ඥාතේ. ඉමිනා පුඤ්ඤ කම්මේ මාමේ බාල සමාගමු සතන් සමාගමු තුයාව නිබාන.